හොඳයි සාදු. 2022 වසරේ 11 වෙනි මාසේ 7 වෙනිදා ඉල්පුර පසළොස්වක පොහෝ දවසේ භාවනා වැඩසටහන මේ ඉදිරිපිට ඉන්න පින්නතුනි, ඒ වගේම අන්තර්ජාලය ඔස්සේහි අපි සමග සහසම්බන්ධ වන පින්නතුනි, අපි ඒ සෑම සිළු දෙනාමත් බොහෝම අගේ කොට සලකනවා. සහභාගි වෙන්න බැරිව රටවල් වල ඉන්න අයට උපකාරක වෙන්නයි අපි මේ තාක්ෂණයක් යොදාගෙන ඒත්තන්ටත් පිහිටක් වෙන්න මේ මොබයිල් ෆෝන් තියාගෙන බණ කියන්නේ. ඒකත් පින් සිද්ධ වෙන වැඩක් නෙමෙයි. ඒත්තන්ටත් එන්න විදියක් නෑ. ඉතින් සහභාගි වෙන්න බැරි නිසා ඒගොල්ලන්ටත් අවස්ථාව සලසලා දෙන එක ලොකු පිනක්. ඉතින් අලුත් අය නෙමෙයි, ආපු ධර්මයම නැවත නැවත කියවන්න අවශ්‍යත් නෑ. ඒ වගේම දන්න කාරණා නැවත නැවත කියවන්න අවශ්‍යත් නෑ. පිනතුන්ලා ළඟ තියෙන සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒ ප්‍රශ්නවලට උත්තර ටිකක් එකතු කරගන්න එක තමයි අද දවසේ ඕන. අඩියක් හරි ඉස්සරහට යන්න ඕන, අඩි 100ක් හරි යන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්. සාමීන් වහන්සේ ළඟ ධර්මයක් දේශනා කරන්න ඇත්තටම නැහැ. ඒ කියන්නේ උත්තර නෑ, හාම් ස්වාමීන් වහන්සේ ළඟ උත්තර නෑ, ප්‍රශ්නත් නෑ. එතකොට කාළඟද තියෙන්නේ? මේ ප්‍රශ්නත් තියෙන, උත්තරත් තියෙන කාළඟද තියෙන්නේ? ශ්‍රාවකත්වය ළඟ තමයි තියෙන්නේ. ප්‍රශ්න තියෙන්නේ, උත්තර තියෙන්නේ ශ්‍රාවකත්වය ළඟ. දෙකම තියෙන්නේ ඔබ ළඟ. දැන් පින්නතුන් කල්පනා කරලා බලන්න, ඇයි ස්වාමීන් වහන්සේ ළඟ ප්‍රශ්නත් නැහැ උත්තරත් නැත්තේ ඇයි කියලා. දැන් ඔබට ප්‍රශ්න ඇති, ප්‍රශ්න තියෙන නිසා මොකද කරන්නේ? ඕ, අපි අද ආවා අතුරුගිරිය සම්මා සමාධියට, එතනින් උත්තර අරගෙන යන්න. ආයි තව භාවනා මධ්‍යස්ථානයකට යනවා, එහෙම්වත් උත්තරයක් හම්බ වේද බලන්න. හරහාමුදුරුවන්ගේ බණත් අහනවා, උත්තරයක් හම්බ වේද බලන්න. තවත් හාමුදුරු කෙනෙක්ගේ හොඳයි කිව්වොත්, ඒ හාමුදුරුවන්ගේත් බණ අහනවා, උත්තරයක් හම්බ වේද කියලා බලන්න. ඒත් දැන් මෙතෙන්දී ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන, උන්වහන්සේ ළඟ ප්‍රශ්නත් නැහැ උත්තරත් නැහැ කියලා. දැන් ඔබ තමයි ප්‍රශ්න කරන්න ඕන. නැත්තම් ස්වාමීන් වහන්සේ කියවන එකේ තේරුමක් නැහැ පිළිතුරු. ඔබේ ප්‍රශ්නෙට උත්තරයක් තමයි මෙතන හම්බ වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ දන්න මොනවා හරි කියවන එක නෙමෙයි. මට ඉතින් ඕන තරම් කියවන්න පුළුවන්. මොකද විශාල ප්‍රමාණයක් තියෙනවනේ. ඒවයින් ගත්ත දැනුම අරගෙන දවසට එක සූත්‍රය ගානේ හැමදාම කියවන්න පුළුවන්. ඉතින් 84,000ක් ඉවර වෙනකම් කියවන්න බැරිය නේද? එතකොට ඔබ වයසට යනවා. දින 84,000ක් කියන්නේ පොඩි ගාණක් නෙමෙයිනේ, 365යි තියෙන්නේ අවුරුද්දට. එතකොට 84,000ක් ගෙවිලා ඉවර වෙන සෑහෙන කාලයක් යනවා. සතියකට එකක් අහන්න ගියොත් එම ජීවිත කාලෙත් මදි වෙනවා. හොඳයි, වැයතු දැනගන්න කැමති දෙයක් තියෙනවා නම් අහන්න ඕන, විමසන්න ඕන බලන්න. හරි, අපි ඊට කලින් ටිකක් හිත සංසුන් කරගන්න භාවනාවක යෙදිලා ඉඳිමු. මේක හොඳයි කියලා මට හිතෙනවා. මුලින්ම ඔබ කිසිම භාවනාවක් මුකුත්ම කරන්න නැතුව නිහඬව සිටින්න. හිත සැහැල්ලු කරලා, ගතත් සැහැල්ලු කරලා නිහඬව සිටින්න. දැන් හිමින් තමන්ගේ ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි තමන්ගේ අවධානය යොමු කරගන්න. දැන් දීර්ඝ හුස්මක් ගෙන තප්පරයක් රඳවාගෙන නැවත පිට කරන්න. එය නැවත නැවත සිද්ධ කරන්න. දීර්ඝ හුස්මක් ඉහළට ගෙන එය තප්පරයක් රඳවා ගන්න, රඳවාගෙන ඒ හුස්ම පිට කරන්න. දැන් ඔබ සැහැල්ලුවෙන් හුස්ම ගන්න. හිත සංසුන්, ගත සැහැල්ලුයි. දැන් මා මෙතෙන් පටන් අද දවස පුරාවටම තථාගතයන් වහන්සේ යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් දේශනා කළාද, ඒ ආකාරයේ යම් ගැඹුරු ධර්මයක් දේශනා කළාද, එම ධර්මය තෝරා ගැනීම සඳහා, වටහා ගැනීම සඳහා පේවී වාසය කරමි, කැපවී වාසය කරමි, වීරියෙන්ද, ප්‍රඥාවෙන්ද, සතියෙන්ද, සමාධියෙන්ද යුක්තව වාසය කරමි. එයට අවශ්‍ය කරන්නා වූ ශ්‍රද්ධාව, සතර සම්‍යප්ප්‍රදානයෝ මාහට ලැබේවා, ලැබේවා, ලැබේවා. අපේ සිත කියන්නේ කුමක්ද පින්නතුනි? අපේ සිත කියන්නේ වතුර වීදුරුවක් වගේ එකක් නම් වර්ණයක් නැති ස්වභාවික තත්ත්වයක්. ඒ සිත සමග යමක් කවලන් වෙනවා, එහෙම නැත්නම් ඇලෙනවා ගැලෙනවා. අන්න එවිට ඒක විඥානයක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ ජලයට නිල් පාට කවලන් වුණා, එහෙම නැත්නම් කහ පාටක් කවලන් වුණා, රතු පාටක් කවලන් වුණා. අන්න එවිට අපි කියනවා එතෙන්ට විඥානය කියලා. අපි මේ උත්සාහ කරන්නේ අපි ළඟ තියෙන දුක් විඳින ස්වභාවය දුරු කිරීම සඳහා. වෙන අන්දයකට නොවේ අපගේ මේ උත්සාහය අපි දුක් විඳින ස්වභාවය දුරු කිරීම උදෙසා. දුක් විඳින ස්වභාවය දුරු කරන්න ඕන. මම්මයි දන්නේ නැතුව මේ හිතේ දුක් රැස් කරන්නේ. හොඳට බලන්න, ඒක තේරුම් ගන්න. මමමයි නොසැලකිලිමත් කමෙන් දුක් රැස් කරන්නේ. නොසැලකිල්ලෙන් දුවන කෙනෙක් වලවල් වල අගල් වල මග වැටෙනවනේ මිනිස්සයා. නොසැලකිල්ලෙන් දුවන කෙනෙකුට විවිධ අනතුරු සිද්ධ වෙනවා. ආන් ඒ වගේ තමයි පින්නතුනි, මේ මනස නොසැලකිලිමත් භාවයේ නිසාම, භාවිතාව නිසාම මම්ම අනතුරු කරගන්නවා, මම්ම දුකටපත් වෙනවා කියන එක තේරුම් ගන්න. මේ සිත දැන් මම පවිත්‍රව තබාගත යුතුයි, කිසිදු දෙයක් කවලන් කරගන්නේ නැතුව. පිරිසිදු වතුරු වීදුරුව වගේ මේ වතුරු වීදුරුවට නිල් කවලන් කරගන්න එපා, වෙන පාට කවලන් කරගන්න එපා, කිසිම ද්‍රව්‍යයක් කවලන් කරගන්න එපා. වතුරු වීදුරුව වගේ මේ මොහොතේ පැහැබරව තියාගන්නවා. සිතට යමක් දෙන්නෙත් නෑ, සිතෙන් යමක් ගන්නෙත් නෑ. ඒක ඉතාම වැදගත් කාරණයක්. ඒක හරියට අනුගත වෙන්නේ එකට. සිතට යමක් දෙන්නෙත් නෑ, සිතෙන් යමක් ගන්නෙත් නෑ. සිතත් එක්ක තියෙන ගනුදෙනුව අවසන් කරලා වාසය කරන්න ඕන. සිතට යමක් දෙන්නෙත් නෑ, සිතින් යමක් ගන්නෙත් නෑ. ඒ කියන්නේ විඥානයක් අපි අල්ලගන්නේ නෑ. රූප උපාදානයක් කරන්න එපා, වේදනා උපාදාන කරන්න එපා, සංඥා උපාදාන කරන්න එපා, සංඛාර උපාදාන කරන්න එපා, විඥාන උපාදාන කරන්න එපා. ගනුදෙනු අවසන් කරන ලද කෙනෙක් හැටියට නිදහස්ව වාසය කරන්න. ගනුදෙනු අවසන් කළ කෙනෙක් හැටියට වාසය කරන්න. මේ මනසේ වැඩකාරයෙක්සේ බොහෝ කල් වැඩ කර බැවින් මේ මනසින් විශ්‍රාම ගන්න, මේ විඥාණයෙන් විශ්‍රාම ගන්න. විශ්‍රාම ගත්ත කෙනෙක් හැටියට වාසය කරන්න. ඔබ සිතෙන් විශ්‍රාම ගත්ත කෙනෙක්. සිතෙන් ඔබ විශ්‍රාම ගත්ත කෙනෙක් බවට පත්වෙන්න. බලන්න තාමත් ඔබ සිතේ වැඩ කරනවද කියලා. ඒක තමයි ඔබේ ආයතනය, ඔබ වැඩ කරන ආයතනය. බලන්න ලස්සනට යෙදිලා තියෙනවා ඒක, ආයතනය. සදායතන ආයතන තව අනුබද්ධ හයකුත් තියෙනවා. ඔබ වැඩ කරන ආයතනය ඔබේ මනසින් ඔබ විශ්‍රාම ගන්න. එහෙම නැත්නම් තාමත් අපි ඒක උරදී වැඩ කරනවද, එතනින් ඔබ විශ්‍රාම ගත්තාද බලන්න. විශ්‍රාම ගන්න. ඒකට කියනවා අපි සියලු ආසාවන්ගෙන් නිදහස් වෙනවා කියලා. සියලු බලාපොරොත්තු වලින් නිදහස් වෙනවා කියලා. සියලු කෙලෙස් වලින් නිදහස් වෙනවා කියලන්නේ ඒකට කියනවා. එතනින් විශ්‍රාම ගන්න එකට. සදායතන වලින් විශ්‍රාම ගිය කෙනෙක් ඔබ. ඔබ තාමත් සදායතනවල වැඩ කරනවද, නැත්නම් විශ්‍රාම කොසින් විවේක සුවය ලබනවද ඔබ? අපිට අවශ්‍ය කරන්නේ මේ සදායතන වලින් විශ්‍රාම යවා විවේක සුවය ලබන චිත්ත විවේකය, කාය විවේකය ලබන කෙනෙක්. බලන්න පින්නතුනේ මේ වචනේ මොනතරම් ගැළපෙනවද කියලා. විශ්‍රාම යෑම කියලා දැන් ඔබ විශ්‍රාම ගියපු ආයතනය ඔබට පේනවා ඔබ පාරෙන් යද්දී. දැන් බලන්න මේ ආයතනේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මට සම්බන්ධ දෙයක් නෙමෙයි. මං ඒ ආයතනයට බැඳිලා නැහැ. ඒ ආයතනය මට බැඳිලා නැහැ. අවසන්නේ නේද? විශ්‍රාම ගිහිල්ලා. ඒ ආයතනේ නොයෙකුත් සිද්ධ වීම සිදු වෙනවා. ඒ ආයතනේ දියුණු වීම සිද්ධ වෙනවා. කඩා වැටීම සිද්ධ වෙනවා. මට අදාළ නැහැ. එහෙමනම් බලන්න පිළිතුනේ ඒ වචනේම භාවිතා වෙලා තියෙන මේ ඉන්ද්‍රයන්ට ආයතන මොනෝද විශාල නිෂ්පාදන සිද්ධ වෙනවා. ඒක නිසා ආයතන. මනස විශාල දේවල් නිෂ්පාදනය කරනවා, සංස්කරණය කරනවා, කැබිලි ගෙනල්ලා එකට අමුණනවා. සමහර වාහන අමුණන තැන් වගේ කැබලි ගෙනල්ලා එකට අමුණනවා වගේ කරනවා. මොකද කරන්නේ? මනස අමුණනවා. ඔබ ආයතනයකින් විශ්‍රාම ගන්න ඇයි කියලා කල්පනා කරලා බලන්න. එක්කෝ ආයතනය විසින් ඔබ විශ්‍රාම ගන්නවනවා, එහෙම නැත්නම් ඔබ විශ්‍රාම ඉල්ලා සිටලා විශ්‍රාම යනවා, එහෙම නැත්නම් රැකියාවෙන් ඉවත් වෙනවා. බලන්න ඒ ඉවත් වෙනකොට හැම දෙයක්ම සකසලා පිළිවෙලකට හදලා අමනාපයක් නැතුව ප්‍රශ්නයක් නැතුව සියලු ගනුදෙනු අවසන් කරගෙන පිළිවෙලකට තමයි එතනින් අයින් වෙන්නේ. අපිත් එහෙමනම් මේ සදායතන වලින්ම පිළිවෙලකට අයින් වෙමු. සියල්ල අතහැර වාසය කරන්න. සියල්ල තිබෙන්නේ රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංගාර වශයෙන් පමණයි පින්නතුනි. වෙන මොකවත් නැහැ. එනිසා භෞතික දේවල් නෙමේ ඔබ අත්හරින්න ඕන. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ පහයි. මේ පහ වශයෙන් තමයි ඔබේ භෞතික දේවල් පවා තමන්ගේ මනෝමය ධාතුවේ තැන්පත් කරගෙන තියෙන්නේ. මෙන්න මේවාට දෙන ආලය, ඡන්දය, කැමැත්ත, උපාදානය දුරු කළාට පස්සේ මේවායේ බරක් නැහැ පින්නතුනේ. කිසිම සංඥාවක, සංකාරයක බරක් නැහැ. කිසිම රූපයක බරක් නැති කරගන්න ඕන. ඒ කියන්නේ ඇලීම් ගැටීම් නැහැ. ඇලීම් ගැටීම් තියෙන බර තිබුණොත් සියල්ල බර බිමින් තබා තමන් සැහැල්ලු වන්න, නිදහස් වන්න, විශ්‍රාම යන්න. හැම දෙයකින්ම විශ්‍රාම ගන්න, ලෝකයෙන්ම විශ්‍රාම ගන්න, සංඥාවෙනුත් විශ්‍රාම ගන්න, විඥානෙනුත් විශ්‍රාම ගන්න, මොළෙන් විශ්‍රාම ගන්න, මනසින් විශ්‍රාම ගන්න, ඇස කන නාස දිව ශරීරය මේ ගතින් විශ්‍රාම ගන්න. ඔබ විශ්‍රාම සුවයට සම්පූර්ණයෙන්ම පත් වුණොත් අන ස්වභාව ධර්මයෙන් ඔබට ඒ ආර්ය ධර්මය වැටහෙවි. ආර්ය ධර්මය ඔබට ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා ගන්න පුළුවන් දෙයක් නෙමේ. ස්වභාව ධර්මයෙන් ලැබෙන්නා වූ සම්මානයක්, ගෞරවයක්. ඒක අපට තියෙන ඒකට අදාළ විදියට, සුදුසු විදියට මනස හදන එක විතරයි. අපි සුදුසුකම් ඒකට ලැබනකොටම පිළිතුනේ ස්වභාවයෙන්ම ඒ අවශ්‍ය කරන විශ්ව ධර්මය, විශ්ව දායාදය, ලෝකෝත්තර ධර්මය අපිට දායාද වෙන නොමිලේ හම්බ වෙන දෙයක් පින්නතුනේ. අඬල ගන්න බෑ, කෑ ගහලා ගන්න බෑ, පතල ගන්න බෑ, යාඥා කරලා ගන්න බෑ. සුදුසුකම් ඇති වෙනකොට ඉබේම ලැබෙන දෙයක් තමයි. විශ්ව ධර්මය, ලෝකෝත්තර ධර්මය. මම කියන ස්වභාවයෙන් පුළුවන් තරම් ඈත් වාසය කරන්න. මම කියන ස්වභාවය, මම කරන කියන පතන දේවල් වලින් ඉවත් වෙන. ඒකට තමයි විශ්‍රාම ගන්නවා කියලා කියන්නේ. විශ්‍රාම ගත්ත කෙනා නම් එයා වැඩ කරන්නේ ඒ ආයතන වල. ඒතකොට තාම ඔබ මනස මුල් කරගත්ත වැඩ, ඇහැ මුල් කරගත්ත වැඩ, කන මුල් කරගත්ත වැඩ, නාසය දිව ශරීරය මුල් කරගත්ත වැඩ, රූපය මුල් කරගෙන, වේදනාව මුල් කරගෙන, සංඥාව මුල් කරගෙන, සංකාරය, විඥානය මුල් කරගෙන මම දැන් තාම වැඩ කරනවද? එහෙනම් ස්වාමීන් වහන්සේ කිව් ධර්මයට තාම මම ඇවිල්ලා නැහැ. මේ හැම දෙයකින්ම විශ්‍රාම යන්න ඕන. මොකටද? විවේකය ලබන්න, විවේක සුවය ලබන්න, මහනකම ලබන්න. මහනකම ලබන්න විශ්‍රාම යන්න එපැයි. මහනකම ආධ්‍යාත්මිකව ලැබෙන මහනකම, මහනකම ලැබෙනවා මේ සියල්ලකින් විශ්‍රාම යනවා නම්. මහන වෙන්න ඔබ විශ්‍රාම යා යුතුයි. සදායතන වලින් පංච උපාදානස්කන්ධය මුලින් කාරණය හොඳින් තේරුම් ගන්නයින් පසුව අනුගමනය කරන්න. ඒ අනුගමනය කියන වචනය අපි භාවිතා කළාට කර්මකාරකයෙන් නිදහස්ව ඒ වචන භාවිතා කළ ගණ්ඩ අනුගමනය කළ යුතුයි. කර්මයෙන් නිදහස් වෙන්න ඒකයි විශ්‍රාමය යනවා කියන්නේ. කම්ම නිරෝධාය සංවර්ථති. කර්මයෙන් නිදහස් වීමම සැනසෙල්ලයි. කර්මයෙන් නිදහස් වන්න. සත්වේ පුජ්‍යලේ කාත්මයක් හැටියට ක්‍රියා නොකොට අප විශේෂයෙන් හඳුනාගත යුතුයි ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ ස්වરૂපයට ඔබ හරියටම වැටුණා නම් ඒතන් සන්තන් එතන ඉතාම ශාන්ත තැනක් හැටියට ඔබට දැනෙනවා. ඒතම් ප්‍රනීතං එතන හරිම ප්‍රනීත තැනක් හැටියට තමයි වැටෙන්නේ දැනෙන්නේ. ඔබ හරියට ධර්මයට වැටුණොත් ඔබේ ආධ්‍යාත්මය ඔබට කනස්සල්ල පීඩාව කුතුහලය මේ ඔක්කොම තියෙන්නේ යම් කිසි තැනක වැරදිලා තියෙන නිසයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. හරියට මගේ හිත ධර්මයට වැටුණොත් එතන හරි ශාන්ත ප්‍රණීත තැනක් කියන එක හොඳට මතක තියාගෙන මට කනස්සල්ලක් පීඩාවක් තිබෙනවා නම් එතන තාම නිවැරදි විය යුතු තැනක් තියෙනවා මට නොදැනුණාට කියලා තේරුම් ගන්න වග බලා ගන්න. හොඳයි සාදු. ඒක දිගට භාවනාවක් හැටියට යොමු කළා. අතහරින්න අතහරින්න කියලා කෑගහලා මනසට තෙරපීමක් ඇති කළා. තෙරපීම තුළින් තමාගේ ශාරීරික හා විවිලීමකට කම්පනයකට පාත්‍ර කළා. එහෙම වුණයි කියලා එක අවබෝධයක් නෙමෙයි. එහෙම දෙයක් වුණාට එක අවබෝධයක් නෙමෙයි. එයා නිකන් තවන් අවබෝධයි කියලා නිකන් ඇඟේ ලෝගුවක් දාගත්ත විතරයි. එහෙම වෙන්න එපා කවමදාකවත්. කවුරුත් දෙන අවබෝධ ගන්න යන්න එපා. තේරුණාද? තමන්ට අවබෝධය තියෙන්න ඕන මිසක් කවුරුත් දෙන අවබෝධයකින් තමන් මාර්ගඵල ලාභීක් වෙන්න යන්න එපා. තමන්ගේ දස සංයෝජන දුරු වෙලා නැත්තම් තමන් මාර්ග පලවල නෑ. තමන්ට තේරනෝ තමන්ගේ ආත්මීය ස්වභාවය මමත් ඉවත් වෙලාද නැද්ද කියලා. මට ගොඩක් දෙනෙක් එහෙම පින්දීපු අවස්ථාවල් තියෙනවා. මේ මම අවබෝධය කියලා රැවටිලා අවුරුදු ගානක් ඉඳලා පස්සේ අපි කියා දෙන කාරණයකින් අවබෝධයට පත් වුණාම කියනවා, අනේ හාමුදුරුවනේ මං අවබෝධය කියලා හිතන් තමයි හිටියේ වෙච්චර කාලයක්. ඔබ වහන්සේ නැත්තම් සංසාරේ ලොකු අනාතේ වැටෙනවා, ලොකු අපහසුතාවයකට වැටෙනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන, කවුරුත් දෙන අවබෝධ වැඩක් නැහැ. තමන් දහමට ගලපලා බලන්න තමන්ගේ ආධ්‍යාත්මික විනය කොහොමද කියලා, හැසිරීම කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අසද්දිම තමයි සෝවාන් ආදී මාර්ගඵලවලට ලක්ුණේ. එහෙම නේද පින්නතුනේ? මේ සූත්‍ර ධර්මවල තියෙන්නේ එහෙමයි ආදී. හැබැයි ඒ කාලේ ඉන්න ශ්‍රාවකයෝ නුවණින් බණ ඇහුවා, ධර්මයේ ඇහුවා, නුවණින් ඇහුවා. දැන් නුවණින් බණ අහන්නේ කියන එක නෙමෙයි මම කිව්වේ. හැබැයි ගොඩක් අය ධර්මයේ අහන්නේ නුවණින් නෙමෙයි, සම්ප්‍රදායට. තුන් මාසේ දානේ සම්ප්‍රදායට බණහන නේද? හත් දවසේ දානෙට සම්ප්‍රදායට බණහන. පෝය දවසේ මේ සිල් සමාදන් වෙන්න ඕන. ඉතින් හාමුදුරුවරු ඇවිල්ලා මොනවා හරි කියවන්න ඕන. ඒවා අපි සම්ප්‍රදායට අහන්න ඕන, අහගෙන ඉන්න ඕන. ඉස්සර මිනිස්සු යමක් තේරුම් අරගෙන එහෙයි කිව්වා. දැන් මිනිස්සු කියන දෙයට හේ කියලා. ඉස්සර මිනිස්සු යමක් තේරුම් අරගෙන සාදු කිව්වා. දැන් ඉන්න මිනිස්සු නිින්දෙන් අවදි වෙලත් සාදු කියනවා. නිින්දෙන් අවදි වෙලත් සාදු කියනවා. බුදුරජාණන් වහන්සේට දේවදත්ත ගල් පෙරළුවයි කිව්වත් සාදු කියනවා. අන්න ඒකයි වෙනස. නුවණින් ධර්මය ඇසීමේදී එහෙයි කියන්නේ තේරුම් අරගෙනමයි. සාදු කියන්නේ තේරුම් අරගෙනමයි, තේරුම් ගිහිල්ලමයි. එහෙනම් මොකද්ද අපිට උවමනා කරන්නේ? පඤ්ඤාවන්තස් සයන් ධම්මෝ කියපු වගේ නුවණ ඕන. සුනාත කියන தත්වය හොතටම ඕන, නුවණින් බණහන්න ඕන. තේරුණා නේද? හොඳට නුවණින් ධර්මය අහන්න ඕන. ඒ නිසා මම ඔබ විවිධ පරීක්ෂාවන් වලට ලක් කරන්න සමහර වෙලාවට හරි දේත් කියනවා, සමහර වෙලාවට වැරදි දේත් කියනවා. වැරදි දේත් අනුමත කරලා වගේ කියන එකට හරි කියනවද වැරදි කියනවද කියලා බලන්නත් එක්ක. ඉතින් ඔබ නුවණින් බැලහ නැතුව මං හරි කියන එක පස්සේ එලිලා හරි කිව්වොත් එහෙම ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා හරි පරිස්සමෙන් ඉන්න ඕන. මගේ පස්සේ එල්ලිලා නිකන් හරි කියන්න එහෙම ලෑස්ති වෙන්න එපා. මොකද මේ අපේ ගුරුවරු කරපු දේවල් ඕවා. තේරුණා නේද? අපේ ගුරුවරු කරපු දේවල්. ඒගොල්ලෝ ඒක හරි කියාගෙන යනවා. ඊට පස්සේ ආයි අහනකොට එයා එල්ලිලා කියනවද මේක අවබෝධයෙන් කියනවද කියලා හොයාගන්නවා. ඉතින් අපේ ගුරුවරු අපිට කරපු දේවල් අපිත් ඔය ඇත්තන්ට පෙරලා ඒ පරේක්ෂණය සිද්ධ කරනවා. නිවන් දකින්න කියලා වචනයක් පාවිච්චි කරනවා. ඊළඟට ආයේ දේශනා කරන නිවන ඇති තැනක් නැත. නිවනේ ස්වરૂපයක්ද නැත. නිවනේ හැඩයක්ද නැත. නිවනේ රසයක්ද නැත. ඒත් නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි පතක් කරනවා උපත විතරක් නෙමෙයි උපත මරණය දෙකම නැත. උපත මරණය දෙකම නැත කියලා මතක් කරනවා. දැන් එහෙමනම් කල්පනා කරන්න ඕන අපි මේ මොන වගේ දෙයක්ද මේ හොයාගෙන යන්නේ? දැන් නුවණින් නේද අහගෙන ඉන්නේ? නුවණින් අහනවනම් මට බණ කියන්න හරි ආස හිතෙනවා. නුවණින් බණ අහන්න නැත්තම් මටත් කම්මැලි හිතෙනවා. ternary ඇත්ත නුවණින් බණ ඇහුවොත් මට බණ ධර්ම කියන්න ආස හිතෙන මේ ඉස්සරහින මනස මේක තේරුම් ගන්න ඕනේ කියලා හිතෙනවා. නැත්තම් මටත් තෑනුම් යනවා. යව දැන් බලන්න මොකක්ද පින්නතුනි මේ තේරුම් ගන්න තියෙන්නේ නේන? මොකක්ද අවබෝධ කරගන්න තියෙන්නේ? දැන් අපි ප්‍රාර්ථනා කරලා ප්‍රාර්ථනා කරලා ප්‍රාර්ථනා කරලා මේක ලබන්න පුළුවන්ද? දිශාවකක් නැත්තම්, හැඩේකුත් නැත්තම්, නිවනේ රසේකුත් නැත්තම්, තියෙන තැනකුත් නැත්තම්. ඔහොම නේද ඔබ අහලා තියෙන්නේ නේද? නිවන ගැන අහලා තියෙන්නේ එහෙමයි. එහෙමද නැද්ද? මොනවා කියනවද දන්නව? කොයි පැත්තෙන් කියනවද දන්නව? ඔළුව වලන්නත් බය නේද? එහෙම වෙන්න එපා. තමන්ට තේරෙන දෙයට තමන් අව්‍යාජ ලෙස ඔළුව වලන්න. දැන් තමන් ළඟ වැරද්දක් තියෙනවා. ඒක හාමුදුරුවන්ට අහුවෙන්නේ නැති වෙන්න තියාගන්න ඕන කියලා ඔබ හිතනවද? ඔබ ළඟ අඩුපාඩුවක් තියෙනවා. ඔබ හිතනවද මේක බුදුහාමුදුරුවන්ට, ආනන්ද හාමුදුරුවන්ට, ධර්මයට හසු නොවෙන්න තියාගන්න හිතනවද? එහෙම තියාගන්න එපා. දැන් ඔබ ලෙඩෙක් ડોක්ටර් කෙනෙක් ළඟට බෙහෙත් ගන්න ගිහිල්ලා ලෙඩක් තියෙනවා, ડોක්ටර්ට මේ ලෙඩේ අහු නොවේවා කියලා හිතනවද? එහෙම හිතන්නේ නැහැ නේද? හිතන්නේ ડોක්ටර්ට මේ ලෙඩේ තේරේවා. එහෙම නේද හිතන්නේ? ඉතින් අපිට ඔය ඇත්තෝගේ අඩුපාඩුකම් මොකද කරන්න ඕන? අනේ ස්වාමීන් වහන්සේට මගේ ළඟ තියෙන අඩුපාඩුකම් දැනේවා. ඉතින් දැනෙන්න තමන් දන්න විදියට කියන්න. තමන් දන්න විදියට ඔළුව වහන්න. දන්න විදියට උත්තර දෙන්න. එතකොට ඒකෙන් හඳුනා ගනීවි. තියෙනව නම් අවබෝධයක්. තියෙන එකත් හඳුනා ගනීවි. නැති අවබෝධයක් තියෙනවා නම් නැති එකත් හඳුනා ගනීවි. එහෙම නේද වෙන්න ඕනේ? අන්න ඒකට කියන අපි විවෘතයි. ඒ නිසා පින්නතුනි අපේ ඒ කාලේ මගේ තිබුණ ඒ දෙයක් තමයි මගේ ළඟ තියෙන ගොංකම් මම ප්‍රදර්ශනය කරන්න ලැජ්ජ නැහැ. මොකද හේතුව මේ මොහොතට මෝඩෙක් වීම ලාභයයි සදාකාලික මෝඩෙක් නොවන්නට. තේරුණා නේද? අපි මේ මොහොතේ මෝඩෙක් වුණොත් අපිට පුළුවන් සදාකාලික මේ මෝඩකමින් නිදහස් වෙන්න. මේ මොහොතේ අපි මෝඩකම හංගගත්තොත් සංසාරේ මේ මෝඩකම තියේ. ඒසා විවෘතවන්න හංග ගන්න එපා. කෙසේද හංග ගන්න එපා. පැහැදිලිනේ? නිවන් දකින්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? උත්තරේ මොකද්ද කියන්න බලන්න. බෑ. නිවන් දකින්න බෑ. නිවනේ වින්දනයක් විඳින දෙයක් තියෙනවද? ඈ නෑ නෑ ඒව තමයි. නිවන තියෙන දිශාවක් තියෙනවද? නෑ. නිවනේ හැඩයක් දැන් මිනිස්සෙගේ හැඩයක් වගේ එහෙම නැත්තම් මොනම හරි විදිහේ හැඩයක් ලක්ෂණයක් නෑ. එහෙනම් අපි මේ මොකද්ද හොයන්නේ? තටම තටම. ඇස් දෙක පියාගෙන මේම කරගෙන දත් මිටි කාගෙන තටමනෝනේ. මොකද්ද මේ තටමල හොයන්නේ? මන් දන්නේ නැහැ. දැන් ඔබ තමයි යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නුනේ, ඔබ තමයි කියන්න ඕන. ඇතර මොකද නිකන් තමන්ම නිකන් පොඩි විග්‍රහයක් කරන්න බලන්න පිටුවක් පිරෙන්න. අනිත් අයත් කියන්න බලන්න. ඔබ මේ ධර්මයෙන් ඇත්තටම සිද්ධ කරගන්න ඕන ඔබේ හිත නිවැරදි කරගන්න එක හැම වෙලාවටම. දැනුම නිවැරදි කරගන්න එක නෙමේ, හිත නිවැරදි කරගන්න ඕන. දැනුවත් භාවයේ අත්‍යවශ්‍යම නෑ. දැනුම අපි ලබා දෙන්නේ නෑ. දැනුම ඇතිනේ ඔබ ගත්තා පොත්පත් කියවලා, දහම් පාසල් ගිහිල්ලා, රේඩියෝ එකෙන් බණ අහලා නේද, ටීවී එකෙන් බණ අහලා දැනුම ගත්තා. හොඳටම ඇති. දැන් අපි දැනුම නෙමෙයි නිවැරදි කරන්නේ, අපේ හිත. දැන් ඔබ මේ 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 කෝපේ පාට කළු පාට කියලා හිතාගෙන ඉඳලා පස්සේ අපි මේක සුදු පාට කියලා කිව්වයි කියලා ඒ දැනුම නිවැරදි කරගත්තයි කියලා ඒක ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒකත් තවත් දැනුමක් පමණයි. ආගම් මාරු කරාට වැඩක් නැහැ. දේශකයා මාරු කළාට වැඩක් නැහැ. ගුරුවරයා මාරු කළාට වැඩක් නැහැ. තමන් මාරු වෙන්න ඕන. තමන් වෙනස් වෙන්න ඕන. දැන් මොන වගේ තත්ත්වයකටද අපි පරිවර්තනය වෙන්න ඕන? ඔබම හිතන්න. තේරුණාද? ඔබම සිතන්න ඕන. කොයි වගේ තත්ත්වයකටද අපි පරිවර්තනය වෙන්න ඕන? මේ ලෝකයේ දිහා බලන මාන දෙකක් තියෙනවා. එක මාන්නයක් තමයි මඤ්ඤමානය. ඒ කවුලෙන් තමයි බලන්නේ ලෝකයේ දිහා. පුහුදුන් ඔක්කෝම කොයි විදියටද බලන්නේ? මඤ්ඤමානයෙන් බලන්නේ. මේ මම බලනවා, අහනවා, හිතනවා, ජීවත් වෙනවා, පවතිනවා, සැප විඳිනවා, දුක් විඳිනවා, ලොකු වෙනවා, පොඩි වෙනවා, ලාභ ලබනවා, අලාභ ලබනවා, නින්දා ප්‍රශංසාච නේද? ඒ වගේ අටලෝ දහමෙන් මඤ්ඤමානයෙන් එයා විඳිනවා, ලබනවා මේ මම. ඒක තමයි මඤ්ඤමානය. තව මාන්නයක් තියෙන ලෝකේ දකින්න, ඒක තමයි ආර්ය ශ්‍රාවකයෝ ලෝකේ දකින්න මාන්නය. ඒකටත් ඉතින් භාෂාව කියන එක දුප්පත් නිසා, භාෂාව සම විටම ලෞකික නිසා, ලෞකික වචනයක් කියුණාට ඒක සුද්ධ කරලා ගන්න තමන් දැනගන්න ඕන. එතකොට මානෙ කියන වචනේ කියවෙනවා මෙතෙන්ටත් මෙතෙන්ට. අමඤ්ඤ මානය, මඤ්ඤ මානය, අමඤ්ඤ මානය කියලා පාවිච්චි කරනවා. මානෙ කියන වචනේ වුණාට අර අමඤ්ඤ කියන එකෙන් නිෂ්ප්‍රභා වෙලා නැති කරලා තමයි, සුද්ධ කරලා තමයි ගන්නෙ. අමඤ්ඤමානෙ කියන්නේ මම නොවේ. එයාටත් අර වගේම නින්දා ප්‍රශංසා ලැබෙනවා මම නොවේ. ජීවත් වෙනවා මම නොවේ. දකින්නවා මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. එහෙම හිත හිතා ඉන්නවද? එහෙම කල්පනා කර කර ඉන්නවද මේ ආර්ය ශ්‍රාවකයා? ඈ? එහෙම කල්පනා කර කර ඉන්නේ නැහැ. එහෙම හිත හිතා ඉන්නේ නැහැ. එහෙම දෘෂ්ටිගත වෙලා එහෙම නෑ. හොඳට මතක තියාගන්න. නිකන් හරි කවුරු හරි මේ දෘෂ්ටිගත වුණොත් එහෙම මේක මොකක්වත් නෑ. කවුරුත් නෑ. මුකෙක්වත් නෑ. ගෙනාවත් නෑ. ගෙනියන්නෙත් නෑ. අපි මේ ජීවත් වෙලා මැරිලා ගියාට පස්සේ මුකුත් නෑ කියලා දෘෂ්ටිගත වුණොත් ඒක පරම මිත්‍යා දෘෂ්ටිය බවට පත් වෙනවා. ඒසන නිර්වාණ ධර්මයේ පිළිබඳව දෘෂ්ටිගත වුණොත් ඒ මිත්‍යා දෘෂ්ටිය ඔක්කොම මිත්‍යා දෘෂ්ටි වලට වඩා බරපතලයි. ඒස අවබෝධ කරගන්න තියෙන ධර්මයක් දෘෂ්ටිගත වෙන්න භාවිතා කරන්න එපා. උන්වහන්සේලාට දැනෙනවා අමඤ්ඤමානේ අයිතියක් නැති හැටියට දකිනවා. මම මේ විවිධ උදාහරණ අරගෙන පින්නතුන්ට කියලා දෙනවා. කාර් එකේ අයිතිය දීදි කාර් එක දැක්කා. අපි ඊළඟ සතියේ කාර් එක විකුණන්න ඉන්නේ. තාමත් කාර් එකේ අයිතිය නම් දකිනවා. හරියට ඒ දවස යෙදුනා. ඉරිද දවසක් කියමුකෝ. ඉරිද දවස යෙදුනා. අර පුජ්‍යලේ ඇවිල්ලා ඉවරලා අස්සම් කරලා මුදල් දීලා ඒ කාර් එක අරන් ගියා. ඊට පස්සේ ඒ කාර් එක දකිනවා. මම ওই දෙක උදාහරණ කරන්නම් පිළිතුරේ. දැන් මේ ඒ ඉරිද දවස වෙනකම්ම මඤ්ඤමානෙන් බලාපු කාර් එක දැන් ඊළඟ ඉරිද දවසේදී පාරේදී හම්බ වෙනවා. කොහොමද බලන්නේ? අර අපේ කාර් එක ගත්ත කෙනා නිසා විඩත් ෆෝන් එකක් ගහලා නතර කරලා කතා කරලා යාවි නේද? අපි ඒක දිහා බලන්නේ කොහොමද? අමඤ්ඤමානේ. කොහොමද අමඤ්ඤමානෙන් කියන්නේ? ආයිතින් ඒ කාර් එක මට පොඩ්ඩකට ඉල්ලගෙන යන්නවත් මං විකුණපු කාර් එක කියලා ඉල්ලා යන්නවත් ඊමට අනිද්දාට දවසේ වැඩකට යන්න තියෙනවා. ඕක පොඩ්ඩක් දෙන්න පුළුවන්ද කියලාත් ඉල්ලන්න බෑ. අමඤ්ඤමානේ. හැබැයි ඒක මොනවාන් සිද්ධ වුණත් අපි වගකීම් බාරගන්නේ නෑ. සම්පූර්ණයෙන් නිදහස්. සම්පූර්ණයෙන් නිදහස්. දැන් බලන්න එකක් තමයි මෙච්චර කාලයක් බරක් වශයෙන් ගත්ත දේ දැන් බරක් තියෙනවද යාට? බරක් නෑ. මේක තමයි අමඤ්ඤමානේ සහ මඤ්ඤමානේ තියෙන වෙනස. ඇයි මානයක් රැස් කරගෙන බලන්නේ? මේ මානය දුරු කරන්න, මානය දිය කර හරින්න. මේ මානය අවිද්‍යාවක්, බොරුවක් කියලා තේරුම් ගන්න. මේ අපි මේ සිටිවිලි ධාමයකට හීන ලෝකයකට රැවටිලා. ඒ සිටිවිලි වල බර ඒකයි. තමා පිළිබඳව අයිතිය නැති කරලා ඉන්නවද? තමා පිළිබඳව අයිතිය තාම තබාගෙන ඉන්නවද කියලා කාටවත් කියන්න පුළුවන් කම නෑ. ඒව තමන්ම තමයි දන්නේ. දැන් මෙතන ඉන්න පින්නතුන් තමන් තමයි දන්නේ මම පිළිබඳව මම මගේ අයිතිය මම දුරු කරපු කෙනෙක්ද? ඒ කියන්නේ යා විකුණපු කාර් එක පාරිචි කරනවා රෙන්ට් එකට. තව එක්කෙනෙක් ඉන්නොත් තමන්ගේ අයිතිය තාම තමන්මයි. තමාගේ අයිතිය තමන්මයි. එන්නතන
ඔක් සද්දේන්නේ මොකද්ද කියලා හොයන බලන්න ඕෆ් කරලා ගන්න. ඔය සද්දේ කියන්නේ ඔය සද්දයක් කියන්නේ හැදින් මෙතෙන්ද කියලා බලන්න.
මේක හොඳීම නුවණින් වටහා ගන්න ඕන කාරණයක් මිස වෙන කිසිවක් නෙමෙයි. නුවණින් වටහාගත් කල තමයි මේක නිරවුල් වෙන්නේ. දැක්ම පිරිසිදු වෙන්න ඕන. ආශ්චර්යමත් ධර්මයක්. ලේසිත් නෑ. ආශ්චර්යමත් ධර්මයක්. ලේසි නෑ. හැබැයි පින්නතුන් දන්න බොහෝ දෙනෙක් කැමති මේක තේරුම් ගන්න. හැබැයි මේ ලෝකේ අත්හරින කෙනෙක්ම වෙන්න ඕන. හිතෙන් භෞතිකත්වයෙන් අත්හැරලා කැලෑවල් වල ඉන්න හාමුදුරුවරු යෝගී නෝන තරම් ඉන්නවා. ඒගොල්ලන්ට භෞතික ප්‍රශ්නයක් තමයි තිබිලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කැලෑවට වෙලා ඉන්නවා. ඒක එච්චර වැදගත් නෑ පින්නතුනි. ඈතින් ඉන්න අයට පේනවා හරි සිල්වත්, හරි හොඳයි, හරිම ෂෝක් කියලා ඉන්නවා. අර මයික උපාසක මහත්තයෙක් ගැන කියලා තියෙනවානේ. අපි හිතන්නේ එහෙමයි. කැලෑවල වලට වෙලා ඉන්නකොට හරිම ෂෝක් කියලා. ඒ මනුස්සයා ෆොටෝ එකකටවත් එන්නේ නැහැ. අපේ අය හිතන බලන්න කොච්චර හොඳ උපාසක මහත්තයෙක්ද ෆොටෝ එකකටවත් එන්නේ නැහැ කියලා. මං අර ඉන්න හාමුදුරු කෙනකින් ඇහුවා මොකද අර යෝධය ෆොටෝ එකකටවත් පෙනී හිටින්නේ නැත්තේ මූණ හංගන්න කියලා. මිනිහා වරින්දු පිට ඉන්නේ හාමුදුරනේ කිව්වා. දෙර ඈ කොහේ හරි දැක්කොත් අල්ලයි යන්න. ඉතින් අපේ මිනිස්සුන්ට හැංගින්නේ එහෙම අර සිල්වත්කම් අර උපාසකකම් කියලා. ඉතින් ඒවයින් මනින්න යන්න එපා. ඒක වැදක් නැහැ. භෞතිකත්වයේ නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. අපේ මේ විඥානයේ නිදහස් වීම. විඥානයේ නිදහස් වුණාම සැහැල්ලුයි ජීවිතේ. සහනශීලී. දැන් ඔබේ තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න බලන්න. අහන්න බලන්න ප්‍රශ්නයක් මොනවා හරි තියෙන කෙනෙක්. උත්තරයක් දෙන්න. නැගිටලා අහන්න බලන්න. අපි ඒ කාලේ ගුරුවරයෙක්ගේ අවස්ථාවක් ගන්න ප්‍රශ්නයක් අහන්න ඇඟිලි කඩ කඩ ඉඳලා ගණන් කර කර ඉඳලා අමාරුවෙන් ගිහිල්ලා අපි ප්‍රශ්න අහන්නේ. ඒකට උත්තරේ එනකම් අහනවා. මෙන්න ඒකට දැන් ඉන්න අය අහන්න කිව්වොත් අහන්නේ නේද? අහන්නේ. අපි පුදුම මේ මොකද දැන් මේ ඇත්තු ඉතින් Tamanṭa ūmanāvaṭa gælavena aya nemeni hāmuduraṭa ūmanāvaṭa gælavenna hadana aya ne api ewa nemeni api ūmanāvaṭa api gælavenna usaha karanne නේද? අපේ මෝඩකමක් කියන්න බැන්න ගැහුවා. ඒක වටිනවා. ඒක වටිනවා. ඒ උත්තරේ ගොඩක් වටිනවා. එළවල දැම්මත් ඔය වගේ මෝඩ ප්‍රශ්න ආයි අහන්න එපා කියලා කිව්වත් ඒකත් අපිට ගුරුහරුකමක්. මොනවා ලැබුණාද? දැන් අහන්න බලන්න, ප්‍රශ්න අහන්න බලන්න මොනවා හරි. මගේ ළඟ නෑ උත්තරයි ප්‍රශ්නයි දෙකම නෑ. ඒ නිසා ප්‍රශ්න තියෙනවා නම් අහන්න, නැත්නම් ඉතින් හැමෝම ප්‍රශ්න නැතුව උත්තර නැතුව ඉඳිමු. අහන්න බලන්න, ඔය පිටිපස්සෙන් ඉන්න අලුත් අයත් ඉන්න ඕනේ. අහන්න බලන්න මොනව හරි ප්‍රශ්නයක්. කැලේකට යන්න ඕන තරම්ම භෞතික ප්‍රශ්න එනවා නම් ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒක එක එක්කෙනාගේ තියෙන ජීවන ගැටලුවේ තියෙන ස්වභාවයත් එක්ක ලැබිය යුතු උත්තරයක් ඒක. එතකොට ඒක තමන් නුවණින් කල්පනා කරලා බලන්න ඕන. මේක මම වෙන්ව අවිනික්‍රමණයකින් විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්ද, එහෙම නැත්නම් අපි ඉන්න තැනම විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්ද කියලා අපි බලන්න ඕන. ඒකට මට කියන්න බෑ උතනම ඉඳගෙන ප්‍රශ්නය විසඳ ගන්න කියලා. එහෙම නැත්නම් මට කියන්නත් බෑ ඔබ ඒකෙන් ඈත් වෙලා විසඳ ගන්න ඕන කියලා. ඒක තමන් නුවණින් තේරුම් ගත යුතු ප්‍රශ්නයක්. නිවැරදි ලෙස තමන් කල්පනා කරලා ඒ වගේ මේ ප්‍රශ්නය පිළිබඳව පෞද්ගලිකව තමන්ගේ ගුරුවරයෙකුට ප්‍රශ්නය විවෘත ප්‍රකාශ කරලා ලබා ගත යුතු උත්තරයක් බවට පත් වෙනවා. ඒක නිසා ඒ ගැන නුවණින් කටයුතු කරන්න කියන එක තමයි අපිට දෙන්න පුළුවන් උපදෙස්. අපිත් දන්නවා අපිත් සමහර තැන්වල ඒ දේවල් වලදී කටයුතු කරද්දී එහෙමයි. දැන් අපිට මේ ධර්මයේ කතා කරන්න පුළුවන්ද මේ සමහර තැන්වල පන්සල්වල? බෑ, ඉඩ දෙන්නේ නැහැ. එතකොට අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? එතනින් වෙන්න ගිහිල්ලා වෙන තැනක ආයතනයක් ගොඩනගලා ධර්මය දේශනා කරන්න කතා කරන්න නේද? ආන්න ඒ වගේ තමයි අපි ඒක තීරණය කරනවා. ඒකේ ස්වභාවය අනුව. ඒ නිසා අම්මට ඒකට දෙන්න පුළුවන් උත්තරේ තමයි නුවණින් කටයුතු කරන්න කියලා ඉවරට. එහෙම නැතුව මේ ප්‍රශ්න තියෙන තැනම ඉන්නද එපාද කියන එක අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට උත්තරේ එච්චරයි. නුවණින් කටයුතු කරන්න. හරි, ඊළඟට අපි තව බලනකොට මේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා නේද? ඇත්තටම මිනිස්සුන්ගේ මේ පොඩි ප්‍රශ්න ටික ඇත්තෙන්ම ලියන්නෙත් නැතුව මම මේ හඳේ තියෙන බණක් කියලා වැඩක් නැහැ නේ. නේද? මිනිස්සුන්ට බලනකොට මේ බාලාංශ ප්‍රශ්න තියෙන්නේ. ඒ ප්‍රශ්නවල එතන හිර වෙලා ඉඳී එයාට ඇත්තටම කොච්චර ලොකු බණක් කිව්වත් වැඩක් නැහැ. අන්න ඒකයි වැඩේ. ඊට පස්සේ කියන්නේ අනේ හාමුදුරනේ ඇහුවා අපිට තේරුන්නේ නැහැ නේ. තේරුන්නේ නැහැ, වැටහුන්නේ නැහැ කියලා කියන්නේ ඒකයි. ඉස්සෙල්ලා පොඩි ප්‍රශ්න ටික ලියා ගන්න ඕන. ඒකනේ අපේ ධර්මය දේශනා වැඩි ජනප්‍රිය වෙන්නෙත් නැත්තේ, ගොඩක් දෙනෙක් අහන්නෙත් නැත්තේ ඒකයි. මොකද හේතුව සරලම ප්‍රශ්න ටික ඉස්සෙල්ලා විසඳ ගන්න ඕන. කමන්නේ සරල ප්‍රශ්නේ වුණත්, ගැඹුරු ප්‍රශ්නයක් වුණත්, මොනවා වුණත් මිනිස්සෙක් ළඟ තියෙන ප්‍රශ්නයක්, මෙහාට එන කෙනෙක්ගේ ළඟ තියෙන ප්‍රශ්නයක්, ඒවට උත්තර අපි ලබා ගන්න ඕන. දැන් තව කෙනෙකුගේ ප්‍රශ්න අහන්න බලන්න. ඒ කාලේ යක්කු අහපු ප්‍රශ්න තියෙනවා, දැන් කාලේ මිනිස්සු අහන ප්‍රශ්නට වඩා හොඳ ප්‍රශ්න අහලා තියෙනවා. තේරුණා නේද? ඔය ආලවක යකායම අහලා තියෙන භවයේ කෙලවර කොහෙද තියෙන්නේ කියලා පොඩි පයි ප්‍රශ්නයක් දෙක. දැන් ඉන්න මහාචාර්ය 7 දිනක් එකට බැඳලා තියලා යහුවත් අහන්න බැරි ප්‍රශ්නයක් ඒක. තේරුණා නේද? ඒක ඒ තරම් යවුරු ප්‍රශ්නයක්. ඒක නේ ඉතින් ඒ යකා මාර්ගඵල ලැබෙන්නේ සෝහන් මාර්ගඵලයට පත් වෙන එකයි. යකා කියන්නේ ඉතින් යක ගෝත්‍රික වෙනයි. ඉතින් අපිට සිංහව කියන්න බැරිය නේද? සිංහෙක් ප්‍රශ්න ඇහුවා කියලා. තේරුණා නේද? නමුත් අපි සිංහය වුණාට කකුල් හතර සිංහය නෙමෙයි, අර යක්ෂ ගෝත්‍රික වගේ ගෝත්‍රිකේ කෙනෙක්. ඉතින් එයා ඉතින් යකා වගේ වැඩ කරයි කියලා පොතේ සඳහන් වෙලා තියෙනවා. මේ අහන්න බලන්න, කෙටියෙන් හැබැයි උත්තර දෙන්නේ, ලොකු දිගට කියන්නේ නැහැ, උත්තර කෙටියෙන් දෙන්නේ. අහන්න තමන්ගේ ගැටලුව. අපි හැමෝගෙම එක එක ප්‍රශ්න අහමු, නැත්නම් මේක හරියන්නේ නැහැ. ડોક્ટર හිමුලිම ප්‍රශ්නයක් අහන්න, මොකක් හරි එකක් අහන්න, තමන්ට ප්‍රයෝජන වෙන්න අහන්න. එහෙම නැත්නම් සියලු දෙනාට ප්‍රයෝජන වෙන්න අහන්න පුළුවන්. ඒ අවස්ථාවේදී සිතවිලි වලින් බාධා වෙලා තියෙනකොට මේ ડોક્ટર මොනවද කරන්න උත්සාහ කරන්නේ? සිතවිලි වල එන්න දෙනවා. ඒකට කමන්නේ නැහැ. ඔබේ හිත ඩස්ට්බින් එකක් නම් ඒකේ පල්ල කපලා තියාගන්න කියලා තමයි අපේ අචංචා හාමුදුරුවෝ නම් කියලා දීලා තියෙන්නේ. ඒකට කොයිකුත් කුණු වෙනවනේ. අපි ওই සිතවිලි ටික කියන්නේ කුණු කියලා හිතමුකෝ අපි. ඒක කුණු කැබලි කියලා හිතමු. ඕවා වැටෙනවා වටෙම. එතන අපි පල්ල කපාපු ඩස්ට්බින් එකක් තියාගෙන හිටියොත් එහෙම නේද? ඒක රැඳෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ අපේ මමත්වයේ කියලා කියන්නේ මොකක්ද? අර පල්ල. පල්ල එහෙම හයි කරගෙන හිටියොත් එහෙම අර ඇවිල්ල පිරෙනවා 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 ඉවරන්නේ. පල්ල කපලා තිබ්බහම ඒක යොම යනවා. ඒ නිසා ඒවා එන්න දෙන්නේ, එන්න ශනීම පල්ල කපලා තියන්න ඩස්ට්බින් එකේ. පල්ලට වැටිලා යන්න, වැටිලා යන්න එච්චරයි. තේරුණා නේද? ඒක ලස්සන උත්තරයක් නේද? ඒක ලස්සනට අනුගත වුණාම තමන් ඩස්ට්බින් එක ගන්න. ඕකේ. පල්ල කැපුවා. හැම එකේම පල්ල තියෙනවා. පල්ල නැති ඩස්ට්බින් නෑ. ඔය තියෙන ඩස්ට්බින් ඔක්කොම පල්ල තියෙනවා. මොකද කුණු රඳව ගන්න මේවා හදලා තියෙන්නේ. ඉතින් අපි නිවැරදි හර ඒ සම්ප්‍රදායික ඩස්ට්බින් වෙන්න ඕනේ. අපි අපිට නිදහස් වෙන්න ඕන නිසා අපි ඒකේ පල්ල කපලා තියනවා. දැන් බලන්න. හරි රිලැක්ස් වෙනවා. ආ ඕකේ. ඕකේ. අපේ රටේ නම් ඉතින් හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් නෙමෙයි ගරු සම්භාවනීය විදියට පිළිගන්නේ. නිකන් මේ නිකන් අමුතුම තත්ත්වයක නිකන් හිර වෙලා වගේ ඉන්න මූණක් පෙන්නගෙන ඉන්න මිනිස්සෙක් දැක්කාම තමයි හරි හරි ආඩම් හරි ගරු ගාම්භීරයි කියලා කියනවා. ඇත්ත වශයෙන්ම සැහැල්ලුවෙන් ඉන්න මිනිස්සෙක් ලේසි පාසු කෙනෙක් නෙමෙයි යා. සහනශීලීව ඉන්න කෙනෙක්. අපි හිතුවට එයා හරි සරලයි කියලා නෑ. ඒක එහෙම දෙයක් නෙමෙයි. ඒක හරි අමාරු දෙයක්. සමහර අය දුක වහගන්න බොරුවට හිනා වෙන, චාප්පුවට හිනා වෙන පැවැත්මක් තියන අයත් ඉන්නවා. ඒගොල්ලෝ වැඩකුත් නෑ. තේරුණා නේද? දුක වහගන්න දුක වැඩි වුණාම හිනා වෙන්නේ. මැරෙන්න බැරි කමට හිනා වෙනවා තියෙන්නේ. ඒගොල්ලෝ වැඩකුත් නැහැ. සතුට වෙන්න කියලා උත්සාහ කරන අය ඉන්නේ. ඒක වැඩකුත් නැහැ. අවබෝධයෙන් යුක්තව ආධ්‍යාත්මිකව සැහැල්ලුවෙන් සතුටෙන් ජීවත් වෙන නම් ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒක ડોક્ટર ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. ඩස්බින් එක තියෙනවා. හරි ඩස්බින් තමයි. පල්ල කපල තිබ්බා. හරි ලේසි. දැන් වැටියන් ඕන තරංකුණු තැරනේ ඕන තරංකුණු වැටියන් කිසි ප්‍රශ්නයක් නෑ. සිතිවිලි කියන එක ආවට කිසිම ප්‍රශ්නයක් නෑ. සිතිවිලි එන්න ඕන. ඒ සිතිවිලි අපි දරාගන්න විදිය තමයි වැදගත්. ඇහැට රූප පේන්න ඕන. ඒ රූප අපි දරාගන්න විදිය තමයි වැදගත්. කනට ශබ්ද ඇහෙන්න ඕන. ඒ ශබ්ද අපි දරාගන්න විදිය තමයි වැදගත්. නැහැට ගඳ සුවඳ දැනෙන්න ඕන, දිවට රස දැනෙන්න ඕන, ගතට ස්පර්ශ දැනෙන්න ඕන, හිතට අරමුණු පහළ වෙන්න ඕන. ඒක දරාගන්න විදිය තමයි වැදගත්. දැන් පංච උපාදානස්කන්ධේම රහතන් වහන්සේට වැඩ කරනවද නැද්ද කියන ප්‍රශ්නේ ආවහම වැඩ කරනවා. රූපත් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා, ඔක්කොම තියෙනවා. තිබ්බට කාර් එක විකුණලා කුලියට ඉන්නේ. අයිතියක් දැනෙන්නේ නැහැ. අයිතියක් දැනෙන්නේ නැති නිසා ඒවා අර පුහුදුන් සත්‍යයට වගේ අටලෝ දහමේ සැලෙන තරමට වේදනාවක් බරක් දැනෙන්නේ නැහැ. සෑම ඉරිදා දවසකම සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහන් පැවැත්වෙනවා. අතුරුගිරියේ ඒකට සහභාගී වෙලා දහම් ගැටළු විසඳ ගැනීමේ හැකියාව තියෙනවා. අතුරුගිරියේ සම්මා සමාධි ඉන්ටර්නැෂනල් බුද්ධිස් සෙන්ටර් කියලා සර්ච් කරොත් ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන්. භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන කල්පනා කරන අයට ඒ අවස්ථාව තියෙනවා. දැන් ડોક્ટર ගේ ප්‍රශ්නට උත්තරේ ප්‍රමාණවත්ද? ඒක දිහා අපි බලන විදිය තමයි වැදගත්. එච්චරයි. ඒක දිහා බලන්නේ කොයි විදියටද? මඤ්ඤමානයෙන් බලනවද, අමඤ්ඤමානයෙන් බලනවද? ඈ මඤ්ඤමානයෙන් බලන්නේ, අමඤ්ඤමානයෙන් බලන්න ඕන. මම මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මම දන්නේ මේ ධර්මයේ දර්ශනයෙන් මිසක් මට වෙන විදියක් පේන්නේ මේ අය මෙහෙමයි මෙහෙමයි කියලා මම බලන්නේ. මම බලන්නේ ධර්ම ස්වરૂපයෙන් විතරයි. බුදුහාමුදුරුවන්ගේ පුත්‍රයෝ උනේ ලේ පුත්‍රයෝ ලේලා ඥාති නෙමෙයිනේ නේ, ධර්මයේ ඥාති. අන්නේ අය අන්නේ එකයි. ඒක තමයි ස්වභාවය. ඉතින් වෙන ක්‍රමයක් නෑ. මටත් එහෙමයි වෙනතුනේ. මම ධර්මයේ ස්වરૂපයෙන් කෙනෙක්ව හඳුනනවා මිසක් මට වෙන ආකාරයක කෙනෙක් මට වැදගත් නෑ. අනිත් එකෙන් මතක තියාගන්න දරාගන්න යුතුයකම් බලාපොරොත්තු වෙන්නේ ඒවට බැඳිලක් නැහැ. තේරුණානේ? දැන් ලංකාවේ ඉඳලා මේ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා අපේ ආචාන් බ්‍රහ්මවංශ හාමුදුරුවන්ගෙන් අහලා තියෙනවලු මේ මේ හාමුදුරන්ට මාව මතකද කියලා ඇහුවලු. මෙහෙදි හොඳටම උදව් කරපු මහත්මේ උන්වහන්සේ ආලා තියෙන ප්‍රශ්නේ තමයි මම මොකටද මතක තියාගන්නේ? ternary ඉතින් සම්ප්‍රදාන අනුකූලව නම් නොයෙකුත් දේවල් ගිය මේ ආන්දරණ මෙච්චර උදව් කළා කිව්ව මතකත් නැහැ. මොකද උන්වහන්සේ ඇයි මගව මතක තියාගන්නේ මොකටද? ඇත්තනේ කතාව. ඇයි මතක තියාගන්නේ? ඒ නිසා කිසිම දෙයකට අගයන් ලබා දෙන්න එපා. සමහර අය නිඳා කළ ඇති, ඒවට අගයන් දෙන්නත් එපා. සමහර අය ප්‍රශංසා කළ ඇති, ඒවන් නිඳා ප්‍රශංසා සූන සමිංජන්ති පණ්ඩිතා. පණ්ඩිතයා මේ දෙකටම එච්චර අගයන් දෙන්නේ නැහැ. දවස මාත්මයකුත් ඔහොම මට දවසක් කිව්වා. මෙතුමා කිව්වා හාමුදුරන්ට කැලගුණ මතක තියෙන්න ඕන කියලා. මං කිව්වා එහෙනම් කැලගුණත් මතක තියාගන්න එපේ මං. ඔය දෙකම එකටනේ තියෙන එක තැනනේ. ඒ කැලගුණ මතක තියාගන්න ගියොත් එහෙම කැලගුණත් මතක තියාගන්න වෙනවා. ඔය දෙක එකට එක එකම තැන තමයි තැන්පත් වෙන්නේ. ඉතින් මං ඔය දෙකම දරන්නේ නැහැ. ඒක මුල ඉඳලම කියනවනේ. ඥානයක් හරි දෙනකොට මේ පාංශුකරට එම මාව බලාපොරොත්තු වෙන්නේ දෙන්න එපා කියලා කියනවා. එහෙම ඉන්නවනේ පන්දලට දංගෙනියනේ පාංශුකරට හාමුදුරුවෝ ගෙන්න ගන්න. ඒ වගේ හරි භයානක පිරිතට හාමුදුරුවෝ ගෙන්න ගන්න. මට පුළුවන් වුණොත් මං වඩිනවා තමයි. ඒක වෙනම කතන්දරයක්. ඒක මට හැකියාව තිබුණොත්, හිතුවොත්, අවකාශය තිබුණොත් විතරයි. අනිවාර්ය බැඳීම් හදාගන්න අපිට බෑ. අනිවාර්ය කරන්න බෑ. අපිට හිතේ සතුටින් පුළුවන් නම් උදව්වක් කරනවා, දායයක් කරනවා, පිංක් කරනවා. ඒක අපිට පුළුවන් නම් කරන්න, නැත්නම් නිකන් ඉන්න. ඔබ පන්සලටත් එහෙමයි, මං ඔබටත් එහෙමයි. බැඳීම් අනිවාර්ය දේවල් නෑ, කිසි දෙයක් නෑ. කිසිම කෙනෙකුට කවදාවත් මං දොස් කියලත් නැහැ. දානේ වැරදුනාය, දානේ ගෙනාවේ නැතේ, දානේ දෙන්න අමතක වුණාය, දානේ මාස ගණනාවකින් දෙන්න බැරි වුණාය, දානේ දායකත්වයේ බැරි වුණාය කියලා මං කවදාවත් කාටවත් දොස් කියලා නැහැ. මං කියනු මං දන්නේ නැහැ, මට මතකත් නැහැ කියලා. හැබැයි වෙන පන්සල ගේමන ඊට වඩා ටිකක් වෙනස්. ඒවන් නින්දාප සංසාසුන සමිඤ්ඤන්ති පණ්ඩිතා. එයා ඒ දෙකටම වැඩිය බරක් දෙන්නේ නැතුව, අගයක් දෙන්නේ නැතුව, වටිනාකමක් දෙන්නේ නැතුව ඉන්න ඕන. දෙකටම මුකුත් හොයන්නේ නැහැ. කිසි දෙයක් හොයන්නේ නැහැ. අපිට කියන්න බෑ රහතුන්ගේ හැඩය මේකයි, එයා ඉන්න ඉරියව්ව මේකයි, එයාගේ ස්වરૂපය මේකයි කියලා. තමන්ගේ මනසම ශාන්ත ස්වභාවයට, ප්‍රණීත ස්වභාවයට, ලෝකෝත්තර ස්වභාවයට තමන්ම ඒක හදාගන්නකොට තමන්ට ඒකම දැනෙනවා. තවත් කෙනෙක්ගේ ආකාරයකට තමන්ට හැදෙන්න බෑ. තමන්ගේම ආකාරයකට තමන් හදා ගන්න තමන්ගේ හිත. ඒ කියන්නේ දිට්ඨිගතව දේවල් විතරයි ගන්නත්තේ ආර්ය ශ්‍රාවකයෝ. දිට්ඨිගතව දේවල් ගන්නේ නැහැ. තේරුණා නේද? දිට්ඨිගතව දේවල් ගන්නෑ. හැබැයි දිට්ඨිගතව දේවල් නොගත්තයි කියලා මේ ලෝකේ දෘෂ්ටිගත භාවයෙන් ඔබට ගියා වූ දෙයක් නැතුවා නොවේ. දැන් බඩිකින් ඇති වෙන්නේ දිට්ඨිගත භාවයෙන්ද? නෑනේ. ඒක දිට්ඨිගත භාවයක් නෙමෙයි, බඩිකින් නෑ. පිපාසය ඇති වෙන්නේ දිට්ඨිගත භාවයක් නිසාද? නෑ. ඒක ඒක දෙයක්. ඒක නින්දාව නිදිමත ඇති වෙන්නේ දිට්ඨිගත භාවයක් නිසාද? නෑ. ඒක ශාරීරික මොළෙහි විවේකයක් අවශ්‍ය නිසා. ඒ එතනින් එහාට මානව ධර්මයක් තියෙන වෙනම. තේරෙනව නේද? අන්න ඒවට අනුගතයි. ඒවට අනුගතයි. ඒ ආර්ය සිත ආර්ය උත්තමය දැක්කේ දිහ ධාරාවක්සේ ගලාගෙන යනවා. එයාගේ සිත අවබෝධයට පත් වුණාට පස්සේ එයා අතහැරලා බලාගෙන ඉන්නවා කොහොමද පාවෙලා යන්නේ කියලා. එතකොට ඒ උත්තමයන්ට තේරිච්ච දේ තමයි මොකද්ද? දිහ ධාරාවක්සේ ගලාගෙන යන්නේ. යම් යම් තැන් වලින් හිර වෙනකොට අනිත් පැත්තට හැරිලා ඒ පැත්තෙන් බහැලා යනවා. කෙලින් මෙතන යන බැන්න වෙන පැත්තක යනවා. අතහරින්න බැරි දෙයක් නෑ. මොකද මරණයත් අතහැරලා තියෙන වෙලාවේ මාරයට සියල්ල මාරයාගේ දේවල් බාර දීලා තියෙන ස්වභාවයේ එයාට ජීවිතේ අමුතුම විසඳුමක් ඕනේ නෑ. ඔබ මරණයේ කඩීර පහු කළාද? මම ඔබේ ප්‍රශ්න අහනවා. පහු කළාද? මරණයේ කඩීර මෙහෙම මරණය කියලා මෙහෙම කඩීරක් තියෙනවා මෙහෙම යන එකේ. මේක මෙහෙම එතෙන්ට ඇවිල්ලා ඉතින් කල්පනා කරන්න වෙනවා වැතර ගියොත් මරණය. සමහර තියෙන දේශ සීමා තියෙන දේශ සීමා ඉරවා තියෙන වැතර පැනොත් කෙලින්ම වෙඩි වෙඩි තැබීමට මරා දැමීමට නීතිය තියෙනවා. දෙවල් වෙඩි තියෙනවා. ඉතින් මරණයේ කඩීර ඒ වගේත් නෙමෙයි. මේක අනිවාර්යෙන් මරණයේ කඩීර. මෙහෙම ඔව් පව් කළාද නැත්නම් මරණයේ කඩීර පේන තෙක් මානේ ඉන්නවද? එහෙම නැත්නම් ඒක තව දුරද තියෙන්නේ? එහෙම නැත්නම් තමන් ඒක පව් කරගෙන ගියාද? මරණයේ කඩීර පව් කළද ඉන්නේ? මරණයේ කඩීර ඔබට පහු කරන්න සිද්ධ වෙනවා. මරණ බය කියලා එකක් තියෙන්නේ. ගැඹුරු ආධ්‍යාත්මය තුළ මරණ බය කියලා එකක් තියෙන්නේ. ඉතින් ශාරීරික මරණය නෙමෙයි මෙතන තියෙන්නේ. අර සංසාරයේ උපත මරණය ගෙනියන මරණය. ඒ මරණය විඥාන මරණය, සංඥා මරණය සිද්ධ වෙනවා. මැරිලා ජීවත් වෙන මනුස්සෙක් මේ පැත්තේ තියෙන මරණයේ කඩීර පහු වෙනවත් එක්කම යා මිය යනවා. මියයිලා මරණය අහෝසි වෙච්ච උපතක් ලැබෙනවා. ඊට පස්සේ යා මැරිලා ජීවත් වෙනවා කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මැරිලා ජීවත් වෙන්න පුළුවන් මැරිලා ජීවත් වෙන්න කියපුට ප්‍රශ්නකෝ. එයාට ළමයි නෑ, එයාට දරුවෝ නෑ, එයාට ස්වාමියා භාර්යාව නෑ. බුදුහාමුදුරන්ට භාර්යාවක් හිටියද? නෑනේ. බුදුහාමුදුරන්ට ළමයි හිටියද? නෑ. ඔය සාසන ධර්මයේ කියලා දැන්නේ පච්චේ මහනගරාට පස්සේ ඔළුව කනවා මහනගලා කියලා. අපි එයාව අර ළමයි බලා ගන්නෝ වගේම පිරිවෙන් යවන්න ඕන, විශ්වවිද්‍යාලය යවන්න ඕන, උගන්නන්න ඕන, එනකම් බලන් ඉන්න ඕන. බුද්ධ කාලේ එහෙම නෑ. එයාම අනුකම්පාවෙන් මාව මහාන කරන්න කියලා පාත්‍ර සිවුරු අරන් ආව, සිවුරු පටිය කට දැම්මා. ඔබේ පැවැත්ම ඔබ හදාගෙන යන්න, ඔබේ දාන ටික ඔබ එකතු කරගන්න, හදාගන්න ඔබේ ජීවිතේ ඔබ කරන්න. අපි බුදුහාමුදුරු බැලුවේ නෑ, එහෙම බලන්න බෑ. එහෙම බැඳීමක් තියාගෙන නෑ. දායකව හැදුව තමයි. නමුත් බුදුහාමුදුරු ඒව කරට ගත්තේ නෑ. එහෙම කරට ගත්තා නම් එහෙම අර මේ මගසල් උද්‍යානයක පිරුණුවම් පාන්නේ නෑනේ. ඒ වගේ තැනක ඉන්න තිබ්බා. ඒ නිසා එහෙම ගන්නෙ නෑ. දැන් මේ අපි මානවන අපේ ගුරුවරුන්ට අපි බර දෙනවද? මේ අපිව බලන්න ඕන, අරක බලන්න ඕන, මේක බලන්න ඕන. අපි බරක් දෙන්නේ නැහැ කාටවත්. අපි දන්න බණක් මොනවා හරි ගියාගෙන දාල් ටිකක් වරදලා ඉන්නවා. දන්න බණක් කියාගෙන බණ ටික දැනගත්ත හිඳ බණ ටිකක් කියන බණ දන්නේ නැති වුණා නම් වෙන මොකක් හරි අත්උදව්වක් හරි දෙන්න යනවා නේද? මේජන් බාස් කෙනෙකුට බණ දන්නේ හිඳ බණ කියන බණ නැත්තම් නැද්ද මාතෘ? අත්උදව්වක් දෙන්න යනවා නේද? ඉතින් බණ ධර්ම ටික දන්න හිඳ දේශනා කරනවා. එහෙනම් පල්ල කපල කියලා ඉන්නකොට ලස්සන. දැන් බලන්න ප්‍රශ්න අහනකොට හොඳයි. නැත්තම් මාත් කියවනව දත් මිටි කාගෙන කොහේ කියනවද මන් දන්නේ නැහැ. මේගොල්ලෝ වෙන දිහාවක, මම වෙන දිහාවක ගිහිල්ලා ගොඩාක් ඈත. මම તો කතරගම යනවා, මම පොළොන්නරුව යනවා. ඉතින් මේ දෙන්න මේ එක පැත්තක යනවා වගේ දැනෙනවනේ ප්‍රශ්න අහනකොට නේද? ප්‍රශ්න අහනකොට ඒක ඇත්තටම තමන්ට සුවපත් භාවකුත් දැනෙනවා. ඒකේ ඒක ගැටලුව විසඳෙනවනේ තමන්ගේ ලොකු දෙයක් නැත්තම්. හැබැයි තමන් අහන ප්‍රශ්නෙට තමන්ට උත්තර ලැබෙනකොට තමයි ඒක ගොඩක් දැනෙන්නේ. අහන්න බලන්න. හැබැයි වේගෙන් තේරුම් ගන්න හැකියාවකුත් තියෙන්නත් ඕන, නුවණින් අහන්නත් ඕන. ප්‍රශ්නය අහලා හොඳට නුවණින් අහගෙන ඉන්න ඕන. තන් අහන්න බලන්න, අනිත් අයට ප්‍රශ්න අහන්න බලන්න. තමන්ට නිවන් දකින්න කාරණයක් අහන්න. තමා අතර තමන් දිනන්න, අනින් අනිත් අය අතර තමන් පරාද වුණත් කමකුත් නැහැ, දිනුවත් කමකුත් නැහැ. ඔන්න ඕකයි වෙනස පින්නතුනේ මේ ආර්ය ධර්මයට ආපු උත්තමයන්ගේ. ඒ ආලට මේ අනිත් මිනිස්සුන්ගේ දිනුම හරි පරාදේ හරි කිසිම වැඩක් නැහැ. මං පිළිබඳව මොන විදියක සලකනවද කියලා මට අදාළම නැහැ. මං හදන්න යන්නෙත් නැහැ ඒවා. සමහර මිනිස්සු දැක්කත් අඩුවට දකින්න, වැඩියට දකින්න මට බොහෝ ගෞරවයෙන් දකින්නවා, ගෞරවයෙන් දකින්න මට මොකෝ. ඒකේ මිනිස්සයාගේ ප්‍රශ්නයක් නේ. එනිසා ඔය ඇත්තොත් මේ අය අතරේ මං මොන විදියට සලකයිද කියලා ඒක වැදගත් වෙන කරගන්න එපා. එනිසා ප්‍රශ්න අහන්න. මේ අය අතරේ අනිත් ඉන්න අය මොන විදියට පහලට හිතුවත් වැඩන්නේ, නිකම් මේ හංගගෙන පොදි බැඳගෙන මේ ඉඳලා වැඩන්නේ. මොන විදියට හිතුවත් කමන්නේ, තමන්ගේ ගැටලුව තමන් අහන්න ඕන. නැගිටලා ආන්න. හොඳයි. ධර්මය ප්‍රගුණ කරන්නට නම් ධර්මය අධ්‍යයනය කරන්නට නම් සතර ඉරියව්වම බාධාවක් නොවේ කියලා අනුශාසනා කරලා තියෙනවා. ඒ වුණාට අපි එකම අවස්ථාවකදී අහලා තියෙනවා කවුද අපේ ආනන්ද හාමුදුරුවෝ ආනන්ද මහරහතන් වහන්සේ රහත් උනේ සතර ඉරියව්වෙන් තොරවයි කියලා. ඒකේ ගැඹුරක් තියෙනවා. ඉරියව් දෙකක් මැද කියලා ඕනනම් ඔකට යොදන්න තිබ්බනේ. ඉරියව් දෙකක් මැද කියන එකනේ ඇත්ත වශයෙන්ම අර නෙදියන ඉරියව්වයි වාඩි වෙලා ඉරියව්වයිනේ නේද? සැතපෙන ඉරියව්වයි වාඩි වෙලා ඉරියව්වයි දෙක මැද ඉරියව්වේ රහත් වුණා කියලා කිව්වනම් ඒ අපිට කෙලින්ම කයට ඕක සම්බන්ධ කරන්න තිබ්බා. ඒත් ඒකේ ලොකු ගැඹුරක් අරුතක් තියෙනවා සතර ඉරියව්වෙන් තොරවයි රහත් උනේ කියලා. ඇත්තටම ආර්ය භූමිය කියලා කියන්නේ සතර ඉරියව්වෙන් තොරව. ඒ නිසා මම ආරාධනා කරනවා හැකිනම් සතර ඉරියව්වෙන් තොරව වාසය කරන්න හැම විටම. දැනනේ ඔය ප්‍රශ්නේ පැටලෙවිල්ල ඔබතුමියට ඕක හරියටම ගැලපිලා යනවා. සතර ඉරියව්වෙන් තොරව වාසය කරන්න මේක තේරෙන අය තේරුම් ගනි, නොතේරෙන අය මට හොඳට පළු යන්න ඉතින් බනි, මට කරන්න දෙයක් නැහැ. ඉතින් ඔබට කවදකරි ඒක තේරෙයි, මට කරන්න දෙයක් නැහැ. ඒක හරි ගැඹුරු කතාවක් නේ, හරි ගැඹුරු කතාවක්. හරි හිතන්න වෙන මාස ගානක් හිතන්න වෙයි. සතර ඉරියව්වෙන් තොරව වාසය කරා. හැම ඉරියව්වකම ඉන්න පුළුවන් කය තමන් සතර ඉරියව්වෙන් තොරව. කොහොමද ඉන්නේ සතර ඉරියව්වෙන් තොර? මම කියලා කෙනෙක් නැති වෙන්න ඕන. හරියට හරි මෑනියෝ, ඒක හොඳයි, හොඳ අදහසක්. මම කියලා නැති වෙන, ඒ කියන්නේ මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව මම නොවේ, මගේ ආත්මේ නොවේ. එතකොට සතර ඉරියව්වෙන් තොරයි. සැතපෙන ඉරියව්වේදී මම නොවේ, මගේ ආත්මේ නොවේ. සංඥා විඥාන උපාදානයෙන් තොරයි. ඇවිදිනකොට මම මගේ ආත්මේ නොවේ කියන තැනින් නැගී ඉඳලා නම් තියෙන්නේ සතර ඉරියව්වෙන් තොරයි. සිටගෙන ඉන්න ඉරියව්වේදී මම නොවේ, මගේ ආත්මේ නොවේ තැනින් අපි එතනින් නැගී හිටලා නම් ඉන්නේ අපි සතර ඉරියව්වෙන් තොරයි. හැබැයි අපේ මනස ඒවයි බැසගෙන ඉන්නවා නම් ඒ ඉරියව්වට අපි අදාළ වෙනවා. ඒ නිසා රහතන් වහන්සේ කෙනෙක් බවට පරිවර්තනය වෙනකොට ඒ ඕනම උත්තමයේ සතර ඉරියව්වෙන් නැගිටිනවා. තේරුණාද? ඒත් හොඳට තේරුම් ගන්න මහන්සියක ඉන්නවනම් මම ගැඹුරු බණ වචන ලස්සනට කියනවා. නැත්තම් මම බර වචන කියන්න බය වෙනවා මේ යෝදෙන්ට මේක තේරෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි හොඳින් අහගෙන ඉන්න, හොඳින් තේරුම් ගන්න. එතකොට මට ආස හිතෙනවා තව වචනයක් කියන්න. තේරුණා නේද? සතර ඉරියව්වෙන් නැගී සිටීමම තමයි, නැගිටීමම තමයි. කුමකින්ද නැගිටින්නේ? සතර ඉරියව්වෙන් නැගිටින්නේ. සතර ඉරියව්වෙන් නැගිටීමම තමයි ආර්ය භූමිය කියලා කියන්නේ. තොර වීම, නැගිටීම, නිදහස් වීම, අයින් වීම ඔක්කොම. දැන් දන්නවනේ ආර්ය ශ්‍රාවකයාට සතර ඉරියව්වක් නැහැ කියලා. සතර ඉරියව්වෙන්ම තොරයි. තොර වුණා අවබෝධයට පත් වෙනකොට. ආනෝ මොන ඉරියව්වෙන්ද රහත් උනේ කියලා අහුවම සතර ඉරියව්වෙන්ම තොරවයි. එහෙනම් අපි ප්‍රගුණ කරන්න ඕන මොකද්ද? සතර ඉරියව්වෙන් තොර වීම අනුගමනය කරන්න ඕන. සතර ඉරියව්වට නෙවෙයි එන්න ඕන, සතර ඉරියව්වෙන් තොර වීමට එන්න ඕන. ඕයි සැඟවුණු ගුප්ත සියුම් රහස් තියෙනවා. ඕක පුදුම බුද්ධියකට තේරෙනවද මේ කාරණේ? මෙටික තේරෙන්නේ අර පොතේ තීරක ගෙනල්ල පට්ට ගාල ගියයි සතරීරියව්ෙන් තොර රහත්තුනා. මේ ඔළුව තියන්න හදන ඔළුව තියන්න හදනකොට රහත්තුනා නම් ඒක අදාළ වෙන්නේ ඉරියව් දෙකක් මැද රහත්තුනා. නැත්තම් ඉරියව් දෙකටම අදාළව රහත්තුනා. එහෙම කියන්නේ තියෙන්නේ වාඩි වෙලා ඉන්න ඉරියව්වයි සතපෙන ඉරියව්වයි දෙකට මැද රහත්තුනා. එහෙම නැත්තම් දෙකටම අදාළව රහත්තුනා. ඒක ගැඹුරක්. ඕනම රහතන් වහන්සේ කෙනෙක් රහත් වෙන්නේ සතර ඉරියව්වෙන් තොරව. මේ රහතන් වහන්සේලා පිළිබඳව අපේ ඔළුවේ තියෙන හීන ටික පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔයගොල්ලන්ගේ ඔළුවේ මොන වගේද කියන්නකො රහතන් වහන්සේලා පිළිබඳව තියෙන හීන. රහතන් වහන්සේලා කියලා හිතන නිකන් කණින් ඇද්දත් නිකන් සද්ද නැතුව ඉඳීවි. අපි දෙන පිළුම් පාන් හරි ගෙනල්ලා කාවි කාවි. ඒ වගේම සෙරප්පු නැතුව ගිහිල්ලා හොටු පෙරාගෙන අපේ ගෙවල් වල ඉස්සරහා අපි ගියා තම්බන පාප ගෙඩියක් කන්න පිළුම් බත් ටිකක් කන්න ඉඳීවි. එහෙම හැංගීමක්ද තියෙන්නේ? එහෙම නැත්තම් හරි කරුණාවන්තයි අපේ ගෙදර ඇවිල්ලා ඔන්න දර ටික පලනෝ කෙලුවම දරත් පලලා දීලා යාවි. කැමටි ගෝයන් වෙන බෝංචිගේ කඩනෝ කිව්වම හරි කරුණාවන්තයි බලන්න රාධන් වහන්සේ කෙනේ බෝංචි ගැරුවා අපි ගෙදර ඇවිල්ලා. ඔබට හිතෙන්නේ ඒ වගේ හරි මහා කාරුණිකයි වගේද? ඒ විදිහට තමයි දීලා තියෙන්නේ. ඒ විදිහට තමයි දීලා තියෙන්නේ. අපි ගෙදර ඇවිල්ලා ගෙමේ නිකන් ගන්න දෙන්නේ මෙන් අතු ගාලා දානවා ගෙදර මත පිට. බලන්න රහතන් වහන්සේ කෙනෙක් මාන්නේ නැහැ අපි ගෙදර අතු ගාලා ගියා. බලන්න රහතන් වහන්සේ කෙනෙක් රහතන් වහන්සේ කෙනෙකුට එහෙම කිව්වොත් එහෙම කොසාරම් වරේකු කියලා ගායක ඉදිරි ඉලිපත කැඩෙන්නේ අනේ පැත්තට. ඈ රහතන් වහන්සේ කෙනෙක්ගේ தත්ත්වය කියන්නේ මේ මේ ඉනේ බුරියෙන් පල්ලෙහා පාත්‍රේ පාත් කරන්නේ. හිඟන්න තමයි මේ මේ ඉනේන් පල්ලෙහාට මෙහෙම පල්ලෙහාට පාත් කරලා හිඟන්න තමයි ඉල්ලන්නේ. රහතන් වහන්සේලා මෙතන මේ තියෙන මේ බුරිය දිනේ බුරියෙන් පල්ලෙහාට පාත්‍රේ පාත් කරන්නේ පොඩි එකා වුණත් බංකුවක් තියලා නැගලා දාන්න ඕන පාත්‍රේ. දැකලා තියෙනවද ඒ තායිලන්තේ පින්ඩ පාත්‍රේ බෙදෙන විදිය? පොඩි එකා බංකුවක් තියලා නගින්න නැගලා බෙදන්න ඕන. එහෙම මාන්නයක් තියෙනවා. උන්වහන්සේලා හරි ජේෂ්ඨයි. උන්වහන්සේලා එහෙම පා ගන්න කාටවත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ උදාර ධර්මයේ කියලා කියන්නේ ඒක මාන්ජේෂ්ඨ බව. සරියුත් හාමුදුරන් තමන්ගේ අම්මට බණ කිව්වේ නේ හරියට ගෞරවයෙන් ආරාධනා කරනකම්. ධර්මයේ කෙරෙහි නිසි ගෞරවයක් නැති නිසා ධර්මයේ දේශනා කරෙත් නැහැ. ඒකෙන් බෑරව තියෙන්නේ. ඒකෙන් බෑරව. ඒ දිට්ඨිගත භාවයෙන්නේ මේ දිට්ඨිගත භාවයෙන්නේ මේ මේ ස්වභාව ධර්මයේම මේ තියෙන ධර්ම ගෞරවය රකින්නේ උන්වහන්සේලා. උන්වහන්සේලාගේ ගෞරවය නෙමෙයි රකින්නේ. තේරුණාද? දැන් අපි උනත් රකින්න ඕන පැවිද්දන් හැටියට අපේ ගෞරවය නෙමෙයි අපි රකින්නේ බුදුහාමුදුරන්ගේ ධර්ම ගෞරවය රකින්න ඕන. ධර්ම ගෞරවය රකින්න ඕන. ඔය ඇත්ත උනත් එහෙමයි නේද? ධර්ම ගෞරවය රකින්න ඕන. ධර්මයට එහෙම නිකන් නිඳා කරන කෙනෙකුට ධර්මය දෙන්නේ නැහැ කියන්නේ. නිඳා කරන කෙනෙකුට බණ පොතක් ධර්මයක් දෙන්නේ නැහැ. අපි ධර්ම ගෞරවය රකින්නවා. ඒක තුළ වෛරයක් ක්‍රෝධයක් ආවක පිළිබඳව ඊර්ෂ්‍යාවක් එහෙම නැහැ. නමුත් ඒ මාන්ජේෂ්ඨ භාවය ඒ අභිමානය තියෙනවා පින්නතුනේ. ඒක අර ඔයත්තු හිතන්නේ මාන්නේ නැහැ කියලා හිතන්නේ අපි ගෙදර ඇවිල්ලා දරපල්ලා දෙනවනම්. එහෙමනම් ඔය එහෙම කොල්ලෝ නම් ඉන්න ඔය පොල් කඩන මිනිස්සු එහෙම. ඈ ඒනයි ඉතින් රාතන් වහන්සේ කෙනෙක් පාරේ යනකම් බලාගෙන ඉඳලා අල්ලගෙන ඔන්න ඔක අල්ලගම් අපේ ගෙදර මුරට කියලා අල්ලල බැඳලා තියාගන්නයි තියෙන්නේ කණුවක අදල බැඳනම් එහෙම අර බල්ලෙක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන් නේ මාන උද්දච්ච කන්නේ නේ මිනිස්සු හිතාගෙන ඉන්නේ අන්න එහෙම අහිංසක තත්වයකට පත් වෙනවය මේ රහත් වුණාම කියලා එහෙම නේද හිතෙන් නිකන් පාත්‍රේ වුණත් උදුරයි යන්න පුළුවන් කනේ කෝටු කෑලි ගැව්වත් සද්ද නැතුව ඉන්නවා චිත්‍රවලින් ඇදලා තියෙන එහෙමනේ බෝසතාණන් වහන්සේනේ මේ භාවනා කරගෙන ඉන කනේ කෝටු බෑරි ගහනවා මේ හිරියර කරද්දී පවා මේක ඒ ආධ්‍යාත්මික කතාවක් එතන පෙන්නන්නේ මේ ආධ්‍යාත්මික ගුණය සොයාගෙන යද්දී කොතෙබ් බාධක ආවත් ඒවා ගැන නොතකා සිය අරමුණේම සිය අදිෂ්ඨානේම ගමන් කළා කියලා. ඇත්තෙන්ම මේ සිද්ධි වෙනවා ඉන්දියාවේ ගිහිල්ලා ගහක් මුලක භාවනා කරොත් ටික වෙලාවක් ඉන්නකොට ඉස්සරහා තියෙන වතුර බෝතලේ නැති වෙයි, පාත්‍රේ නැති වෙයි, බෑග් එකක් නැති වෙයි. තව ටිකකින් හිටියොත් කොල්ලෙක් ඇවිල්ලා බැලලා කණේ කෝටු ගැල්ලකුත් අනිවාර්යෙන් ගහලා යයි. ඉන්දියාවේ ඉන්නේ ඒ වගේ සයිස් එකේ මිනිස්සුයෝ තමයි. ඒක වෙනවා අනිවාර්යෙන්. තේව දරාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් නම් ඒ අරමුණේ ගියා කියන එකයි එකෙන් අදහස් වෙන්නේ. එතකොට රහතන් වහන්සේ කියනකොට එවැනි ගෞරවයක් එවැනි අභිමානයක් නොතිබිය යුතුද? එහෙම හිතන්න එපා. ඒක සාපයක්. මං හිතනවාද මගේ ගුරුවරයා මගේ වැඩ කරලා දෙන්න ඕන කියලා? මං හිතනවාද මගේ ගුරුවරයා මට වඩා පල්ලෙහැන් වාඩි වෙන්න ඕන කියලා? ඈ මං හිතනවාද මගේ ගුරුවරයා මගේ කුටි ඇවිල්ලා අතු ගාලා දෙන්න ඕන කියලා? මං හිතනවාද? එහෙම හිතුවොත් ඒක සාපයක්. ඒ නිසා ඔබ හිතනවා නම් රාතන් වහන්සේලා අපේ ගෙවල් ඉස්සරහා ඉන්න ඕන අපි උදේට ඉඳියාප්ප තම්බන් එනකන් කියලා හිතනවා නම් ඒක පෞ සිද්ධ වෙන සිතුවිල්ලක්. රාතන් වහන්සේලා වුණා නම් එහෙම අපි වාහනවල හොඳට යන්න ඕන, රාතන් වහන්සේලා සෙරප්පු නැතුව පාරේ යන්න ඕන කියලා ඔබේ සිතුවිල්ලක් තියෙනවා නම් සංසාරේ සෙරප්පු දෙයක්වත් හම්බෙන එකක් නැහැ. තේරුණාද? එහෙම හිතන්න එපා. ඒක පෞ සිද්ධ වෙන වැඩක්. තේරුණාද? ඒක පෞ සිද්ධ වෙන වැඩක්. මගේ ඉන්න හොඳ දායකයෝ එහෙම නෙමෙයි හිතන්නේ. අපේ ආඳුරෝ යන්න ඕන අපිට වැඩිය හොඳ වාහනයක කියලා. එහෙම දායකයෝ ටිකක් ඉන්නව හිතන. අනිත්ය උන්නම් හිතන ආඳුරන්ට මොකද වාහන අපිට වඩා පොඩ්ඩක් පල්ලෙන් ගියම් මොකද වෙන්නේ කියලා. අපිටත් නෑ ඕවා කියලා. උන් හිතන්නේ උන්ට තමයි ඒව දෙන්න ඕන ආඳුරන්ට. මොකුත් ඕනේ නෑ කියලා. හොඳ දායකයා හිතන්නේ අනේ ආඳුරනේ අපිට යන්නත් බෑනේ ඔබ වහන්සේ දෙමෙදි පාර යද්දී. ඔබ වහන්සේට හොඳ වාහනයක් තියෙන්න ඕන. අපිට වඩා හොඳ එකක ඔබ වහන්සේ වඩින්න ඕන. එහෙම හිතන අය ඉන්නවා. හරම හිතන අයත් ඉන්නවා. හැබැයි සංසාරේ පෙරපු දෙයක් නැති වෙන්න ඉඩ තියෙනවා. අර විදියට හිතුවොත්. අද කාලේ බුදුහාමුදුරුවෝ හිටියොත් මං හිතන්නේ කොහොමද? මං හිතන්නේ බුදුහාමුදුරන්ට හොඳ ආරක්ෂිත කුටියක් තියෙන්න ඕන. බුදුහාමුදුරන්ට විශේෂකාර බලකාය ආරක්ෂාව ඕන. බුදුහාමුදුරන්ට වෙඩි වදින් නැති වාහනයක් ඕන. තේරුණාද? ඒ වගේම බුදුහාමුදුරු නිරන්තරයෙන්ම මේ ගමේ අරහා යනවනම් වඩා පහසු වීම සඳහා හෙලිකොප්ටර්ස් හරි ගුවන් යාන හරි පාවිච්චි කරන්න ඕන. එතකොට මෝඩ බෞද්ධයෙක් හිටියොත් හිතන්නේ කොහමද? බුදුහාමුදුරන්ට ඕව මොකටද? අතහැරලා නේද ගියේ? අතහැරියනම් ඕව ඕනද? බුද්ධ කියලා කියන්නේ හිඟන්නෙක් වීම නෙමෙයි. බුද්ධ කියන්නේ ඥානය, දාර්ශනිකත්වය. මේගොල්ලෝ බලන්නේ හිඟන්නෙක් වෙනවා කියලා හිතන් ඉන්නේ. රහත් වීම කියලා කියන්නේ ඥානයක්, දර්ශනයක්. හිඟන්නෙක් නෙමෙයි, කාගේවත් දරපලන කෙනෙක් නෙමෙයි. දැන් ඔගේ ඔළුව සුද්ධ කරගෙන ඇත්තන්ගේ තියෙනවා නම් ඔය මල කඩ පරණ ඒවා. තේරුණාද? ඇත්ත හිතනද එහෙම විය යුතුයි කියලා? එහෙම හිතන්න බා. සාපයක් එහෙම හිතුවොත් ආතන් වහන්සේ කෙනෙක් සිය කැමැත්තෙන් වඩින එක හරි. අපි හිතුවොත් ආතන් වහන්සේ ගෙදර ඉනම් පයින් එන්න ඕන අපේ දානෙට ගෙදරට පෙරහැරේ කියලා. එහෙම හිතුවොත් රහතන් වහන්සේ වෙරප්පු නැතුව යන්න ඕන කියලා හිතුවොත් ඒක වැරදි. ඒසා ඔන්න ඔය විදිහට ඔළුව හොද ගත්තන අර භෞතික දේවල් වලට ඔය අගේ දීපු මිනිස්සුනේ ඔය විදිහට හිතන්නේ. මිනිස්සු හිතන්නේ භෞතික දේ අගය දුරු කරපු ගමන්ම එයා භෞතික දේ පාවිච්චි කරන එකනොත් අයින් වෙන්න ඕන කියලා තමයි අදහස දෙන්නේ. භෞතික දේ අගය දුරු කරලා ඒක පාවිච්චි කරන්න. මේ භෞතික දේ අගේ කියන්නේ මනක් කල්පිතයක්. තේරුණාද? ඒ කාලේ සිද්ධාර්ථයන් වශයෙන් ඉද්දී තිබිච්ච අශ්වකරත්තේ හරි අශ්වයාගේ පිට හරි ඔබ යන කාරකේ තිබුණු පහසුකම් නැහැ. හක්විති රජුරුවන්ගේ හරි ඒ තිබුණු පහසුකම තියෙනවද මට කියන්න? අශ්වකරත්තේ ගියා කියලා හිතමු, කොණ්ඩ ගැඩිලානේ එනකොට මාලිගාවට අරක වලවල් වල වැටිලා ඔබ යන කාරකේ සපහසුව තිබ්බද? නෑ. බලන්නකො, මැස්සෙක් මදුරුවෙක්ගත් දූවිල්ලක්වත් දෙපැත්තේ තියෙන අත්තක්වත් මොකක්වත් වදින්නේ නෑ. අපි හරි ලස්සනට මේ උලන් වැදියදී යනවනේ. මේ පහසුව තිබුණේ එදා රජසපට. ඔබ අද විඳින්නේ රජුරෝ එදා නොවිඳපු සැප. දැන් අපිට මේ දෙපැත්තේ ඉඳන් මේ පවන්සල්නට වඩා කූල් එකක් නැ දේශී එකක් ගෙවදිනකොට අගේට තියෙන්නේ රජුන්ට තිබුණේ සාපේක්ෂිතයි. මිනිස්සුන්ගේ මේ සැප සම්පත් කියලා හිතන දේවල් සාපේක්ෂිත දේවල්, හරි මෝඩ දේවල්. එදා පරණම වලව්වේ ආමු 1929 30 මේ 20 විතර 19 විතර බරබරම් ගාලා අපිට තිබුණ ජීප් දැකලා ඇති ඒ කාලේ නේද? වතු නිලධාරින්ට එහෙම තිබ්බා ඉස්සරහින් ලෑම් මාස්ටර් වගේ ස්ටාර්ට් කරලා යනවා. දඩබඩක් ඒකේ හරි ආඩම්බරෙන් ගියේ. කවුද? හාමු වහත්තේ වලව්වේ. දැන් ඒ වගේ හාමු වහත්තේ ගානේ දුන්නොත් අදයිද ඒකේ? අපෝ බෑ, ඔගේ කොන්ද ගැඩෙනවා කියයි. යන්නේ ඒ ඉබ්බකාරක ගණේද? නෑ, ඊට වඩා ඔප්ෂන් තියෙන කාරක. ඊට වඩා වේකයකින් සුස් ගාලා යනවා. හැබැයි එදා සාපේක්ෂිතයි. එදා හරි ආඩම්බරෙන් ගියේ. අනුත් ඇරියා කරත්තොල යන්දි අපි මේ කාරකේ යනවා කියලා. සාපේක්ෂිතයි නේද? දැන් ඔළුවෙන් අයින් කරගන්න මම මේ කියන්නේ. භෞතික දේවල් පිළිබඳව තියෙන වටිනාකම් සාපේක්ෂිත මෝඩකමක් ඒක. ඔයත් හිතනවද දැන් අපි අද පාවිච්චි කරන මේ සැප පහසුයි කියලා ඔබ පාවිච්චි කරන කාරක යාන වාහනේ තව අවුරුදු 100ක් යනකොට අර 1920 30 තිබිච්ච කාරකයක් ගන්නට අපේ එක වැටෙනවද නැද්ද? මේව මොන පහසුකම්ද කියලා හිතන ඒ කාලේ මිනිස්සු මේවද පාවිච්චි කරේ කියලා ඒ කාලෙදි හිනා වෙනවා. සාපේක්ෂිතයි. ඒ කාලේ මිනිස්සු මේ රෝද හතරක් හයි කරගෙන මෙහෙම ඉලෝ ඉලෝම ගියානේ කියලා කියයි. අනාගතයේදී වාහනේට නැගලා ලොකේෂන් එක දැකලා බාන්න ඕන එයාපෝට් එක පෙන්නලා බටන් එක ඇබලා එයා නිදාගත්තාම ගිහිල්ලා වාහනේ ඔටෝමැටිකලි එතන මේ ලෑන්ඩ් කරනවා. තේරුණාද? වාහනේට නැගලා පොඩි කුරුමිනියා වගේ වාහන තියෙනවා හසින් යන නැගලා යා ලොකේෂන් එක යාගේ අවශ්‍ය කරන පාක් නම්බර් එක ටච් කරාට පස්සේ ඔටෝමැටිකලි ගිහිල්ලා යා එතන පාක් කරනකම් යාට නිදා ගන්න පුළුවන්. දැනට වාහනක් තියෙනවනේ දුවන පොළොවේ විදියට ඔටෝ ඩ්‍රයිවිං තියෙනවා. එහෙම එදා තාක්ෂණය එනකොට දැනට නැහැනේ ඒවලත් ටිකක් අවදීෙම. එතකොට මේ මිනිස්සු කියයි ඒ කාලේ මිනිස්සු හරියට දුක් වින්දා මේව සුඛාරම කතේ තියාගෙන මේව කරකවකවම තමයි ගියේ. සාපේක්ෂිතයි වටිනාකම්. ඉතින් මෝඩ මිනිස්සුන්ගේ ඔළුවේ තමයි ওই සාපේක්ෂිත දේවල් භෞතික දේවල් එක තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවන්ට තිබුණා ගොඩාක් මේ නිගණ්ඨයන්ගෙන් චෝදනාව තිබුණ. බුදුහාමුදුරුව හරියට මේ කාමසුකල්ලිකා අනුയോഗයට නැඹුරුයි කියන ඔය. ඒ කියන්නේ මේ බොහෝ සම්පත් වලට මේ ගිජුව කටයුතු කරනවායි කියලා. නමුත් ඒක මනසින් තමයි ඒක තේරුම් ගන්න ඕන. මනසින් කිසි දෙයක් නොඇලි භාවිත කරන්න පුළුවන්, පරිහරණය කරන්න පුළුවන්. ඒකනේ ලංකාව වරදාගත්ත නිසානේ දැන් හිඟන්න වෙලා ඉන්නේ රටම. තේරෙනවද? ඔන්න ඔය වරද්දවා ගැනීම තමයි හිඟන්න බවට පත් වෙන්නේ. දියුණු වෙන මිනිස්සයා දිහා පවා අර අර හේතුවෙන් බලන්නේ වැරදි විදියට. අල්පේච්ඡතාවය පිටින් බලාපොරොත්තු වෙන්න ගියොත් හිඟන්න වෙලා තමයි නතර වෙන්නේ. මේක ඥානයක්, දර්ශනයක් මිසක් හිඟන්නම් බවට පත් කිරීමක් හෝ වැද්දන් බවට පත් කිරීමක් නොවන වගේ අපි හොඳට මතක තියාගන්න, හොඳට මතක තියාගන්න. දැන් ඔබට දේපල ප්‍රශ්නේ ඉවරයිද? ඔළුවෙන් අයින් වුණාද? දැන් මේක ඥානයක් තෝරගන්න තියෙන්නේ. ඔක තිබුණත් එකයි, නැතත් එකයි. අනුන්ගේ ඉඩම තියෙන එක මගේ ඉඩමට ගෙනාවයි, මගේ ඉඩම තියෙන එක එහා පැත්තට දැම්මයි කියලා ඒකේ අයිතිය හෝ අයිති නැති බවක් සංකේතවත් වෙන්නේ. මේ සියල්ලම අයිති වෙන්නේ කොහටද? මහ පොළොවට. මේවට ගණන් බිමන් දීලා තියෙන්නේ, වටිනකම් දීලා තියෙන්නේ මිනිස්සුන්ගේ විඥාන ධාතුව කියලා හොඳට තේරුම් කරගන්න. මානසික ප්‍රශ්නයක් විසක් වෙන මොකක්වත් නැහැ. අපිට පින්නතුන ඔය වගේ දෘෂ්ටි තිබුණේ ඒ කාලේ. කිසිම දෘෂ්ටියක් තිබුණේ නැහැ. ඒව මුලින්ම දුරු වෙලා ඉවරයි. අනිත් එක එහෙම හිතන්න තරම්වත් කාලයක් තිබුණේ නැහැ. ඥාණය තමයි වැදගත් කියන එක තමයි මම බලාපොරොත්තු වුනේ. සෙරෙප්පු දාන්න නැතුව යන හාමුදුරුවරුන්ගෙන් පවා මං ඇහුවේ ඒ කාලේ, මං ගිහි කාලේදී මටත් එන්න කිව්වා සෙරෙප්පු දෙක නැතුව. උන්වහන්සේ සෙරෙප්පු නැතුව යනකොට මට සෙරෙප්පු දාලා යන්න අමාරුයි. ඒත් හාමුදුරුවෝ කිව්වා මම ඔය ළමයා සෙරෙප්පු දාගෙන ඉන්න කියලා. මං ඒ හාමුදුරංගෙන් ඇහුවේ ඇයි ස්වාමීන් වහන්සේ සෙරෙප්පු නැතුව යන්නේ කියලා. උන්වහන්සේ දුන්න උත්තරේ දන්නවද මොකද්ද කියලා? උන්වහන්සේ දීපු උත්තරේ තමයි මෙහෙම යනකොට තමයි දායකව සලකන්නේ. මට ඒ වෙලාවේ ආපු උත්තරේ තමයි යකෝ දායකයන්ගේ සැලකුම් ගන්න හිරකු නැතුව යන්නේ කියලා අදහසක් ආවා මට. මන්න දායකය හිරපු එහෙමනම් මං මගේ වෙන ප්‍රශ්නයකට නම් මං කවන්නේ හිරපු නැතුව ගියාට. දායකයන්ගෙන් වැඳුම් පිදුම් ලබන්න හරි, ලාභ සත්කාර ලබන්න හරි, ආරණ්‍ය හදා ගන්න හරි හිරපු නැතුව යන්න මොන විල්ලෙක් යවද? තේරෙනවද? ඔස්ට්‍රේලියාවේ අර ප්‍රශ්නයක් වෙලා පන්සලක මේ සෝම හාමුදුරන්ගේ පන්සලේද කොහෙද මං ගිහුවා පන්සලේ මොකද ඒ හාමුදුරන්ට එච්චර ලොකු ප්‍රශ්නයක් දැම්මේ කියලා. 170ක ප්‍රශ්නයක් කිව්වා. මං කිව්වා මම නම් හිටියේ ලොකු හාමුදුරු, මං ඔය 170 දීලා පුකට පයින් ගාලා ඔක්කොම එලවනවා කියලා. ඒකට බුදු වෙලා බලන්නේ ඇයි හාමුදුරු කෙනෙක් කියන්නේ ඒ වගේ ඍජු කෙනෙක් කණිවරදි කෙනෙක් වෙන්න ඕන? මේ පුංචි දෙයකට, මේ පොඩි දෙයකට මෙච්චර මේ පොලිසිය ගහන යනවා, හාමුදුරන්ට විරුද්ධව දායකය පොලිසියට යනවා නේද? ඉතින් අර එහෙම උජුපටිපන්න භාවයක්, එහෙව් නිවැරදි භාවයක් තියෙනවා. හිතන්න එපා මේ ගෙවල් වල මේ බෝංචි කඩන් දරපලන් යනවා කියලා. තේරුණා නේද? හරි ඍජු බවක් තියෙන්න ඕන, හරි නිවැරදි බවක් තියෙන්න ඕන. ඒවා අර නිවැරදි කරනවා මිසක් ඒවයි තුල මොකක්වත් වෙන මොකවත් නැහැ. ඒ නිසා ඇත්ත වශයෙන්ම ආරේ භූමියටපත් වෙච්ච උදවිය හරිම සාධාරණයි, යුක්තිසහගතයි, නිවැරදි තදයි. ඔය බලන්න ඔය ලාමාවරු අතර එහෙමත් ඉන්නවා. හරි තදයි. ගුරුවරු මීන් ගන්න ශිෂ්‍යෝ ඒ ලාමා කෙනෙක් දැක්කොත් එහෙම ඔය සෙන් දහම එහෙම ඉන්න දර්ශනය ඥානය කෙල පැමිණිලා ඉන්නේ. වැරද්දක් කළොත් අඟටල්ල කන පැලෙන්න ගහනවා. ශාවලින් ටෙම්පල් වල එහෙම ඉන්නේ දෙන්නේ දනුවන් දෙන මේ වතුර පුරවනෝ මේකට ගෙනල්ලා මේ ටැංකියට පිරෙන්නම දෙනව දනුවා. ඒකල ඔය ඇත්ත කිව්ව අනේ බලන්න අර හාමුදුරුවර බොඩි කාඩ්ද ඒව තමයි හික්මීම කියලා කියන්නේ. ඒවට ඒව තමයි හික්මීම කියලා කියන්නේ. ඒව තමයි දනුවා. ඔය ඇත්ත බලාපොරොත්තු වෙන මොකයිද හැමදේම කරපාගෙන ඉන්න හැමදේම එහෙ ගියාගෙන ඉන්න නිකම් පණ නැති කෙනෙක් නේද රහතන් වහන්සේ කෙනෙක් හැටියට බලාපොරොත්තු වෙන්නේ? ඈ පණ නැති කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නෑ නේ. පණ තියෙන කෙනෙක් බලාපොරොත්තු වෙන්න ඕන. දැන් ඔය ඇත්ත උනත් ඔහොම ඉඳලා රහත් උනොත් එහෙම ඔය පණ නැතිකම් ඔක්කොම ගිහිල්ලා හොන්දට පණ එනවා. තේරෙනවා නේද? ළමයි ටිකේම ආයි ඉරට්ට උඩ තියලා හදනවා කෙලින්ම. ඔය නිකන් මේ කංගෙදිරි ගන්න හම්බෙන්නේ. දැන් ඔය සමහර අම්මලාට මේ දරුවෝ නඩු දාලා දේපළ වලට මං කල්පනා කරනවා යකෝ මං තාත්තා වුණා නම් මම මොකද්ද කරන්නේ? ඕකුන් ගෙනල්ලා පට්ට ගහනවා පොලිමට තියලා කියලා. නඩු දාන්න තොපිට නෑ. තොපි හදන්නත් පුළුවන් මට මරන්නත් පුළුවන් කියලා ගෙනල්ලා හදනවා. ඇයි එහෙම ඍජුකමක් ගන්න බැරි? හැබැයි සාධාරණ හරම නෝන්ජල් වුණාම දියාලු වුණාම මොකක් කරගන්න බෑ. ඉතින් එහෙම ඉතිහාසයක් නැද්ද? එහෙම ඉතිහාසයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මුගලන් හාමුදුරු එහෙම වැඩ ඉන්න වෙලාවේ මේක භික්ෂුවකට මේ ප්‍රශ්නයක් විසඳන්න කැඳෙව්වා. තුන් වතාවක් බුදුහාමුදුරු කතා කරා ආවේ නැහැ. මුගලන් හාමුදුරු ළඟට ගිහිල්ලා අහලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ කෙසේ හෝ කැඳවන්නද කියලා. ඒකේ අර්ථය මොකද්ද? කෙසේ හරි කැඳවන්න. ඒකයි يعني හොඳින් බැරිනම් වෙන විදිහකින් හරි මං කැඳවනවා කියන එක ඒකේ අර්ථය. එතකොට සඳහන් වෙනවා ඉතින් ගියා මොගලන් හාමුදුරු ගියා ටිකක් සැරයි අඬ ගැහුවා නැත්තම් කන් දෙකෙන් අල්ලගත්ත උසව අරන් ගාවා තිබ්බා. ඔන්න කියලා බලාගෙන හිටියනම් මේ අරහත්ද යකෝ අපි හිටි විරහත් කියලානේ. රහත් වුණා නම් සද්ද නැතුව ඉන්න තිබ්බනේ. එහෙම බෑ හදන්න. එහෙම දේවල් කරන්න බෑ. දැන් මේ දෘෂ්ටියක් නැති කරගන්න මේකේ මේ ටික අහලා ඔය ඇත්ත ළඟ තියෙන දෘෂ්ටියක් නැති කරගන්න. මොකද්ද මේ අරිහත්ත්වය? මොකද්ද මේ දර්ශනය කියන්නේ කියලා. දර්ශනය කියලා කියන්නේ ගැරඬියෙක් වෙන එක නෙමෙයි. යාචකෙක් වෙන එක නෙමෙයි. ඈ නිකම් අර පොල් කඩන මිනිහෙක් වගේ මේ කිසිම ගරුත්වයක් නැති ධර්මයක් නැති මාන්නයක් මොකක්වත් නැති ඔය ඇත්ත හිතන්නේ මාන්නේ නැහැ කියලා කියන්නේ කොහේ හරි පේමන්ට් එකකට වාඩි වෙලා කෑම කන මිනිස්සෙක් කියලාද? ඔය ඇත්ත හිතන්නේ ඔය පේමන්ට් එකේ වාඩිලා ඉන්න මිනිස්සුන්ට මානේ නැහැ කියලාද? ඉහළ පුටුවල වාඩිලා ඉන්න අයට මානේ තියෙනවා කියලාද හිතන්නේ? නෑනේ. ඒ වයින් හොයන්න බෑ. අන්න ආධ්‍යාත්මික පරිශ්‍රණයක්ම කරන්න ඕනේ ඉදට. මේක ආධ්‍යාත්මික හඳුනා ගැනීමක්. හොඳට මතක තියාගන්න පින්නතුනේ. තමන්ගේ ගුණධර්ම ඉහළ යන්න යාට අභිමානයේ ගොඩනැගෙන ස්වභාවය වැඩි. තමන්ගේ අගුණ දුර්වලකම් ඇති වෙන්න එයාගේ පෞරුෂේය ගුණය පල්ලෙහාට එනවා වැඩි. ඒක දැනනවද නැද්ද ඔයත්තන්ට? තේරෙනවද නැද්ද? තමන්ගේ ගුණධර්ම ගොඩනැගෙනකොට තමන්ගේ ඍජු බව වැඩි. තමන්ගේ අගුණ දුර්වලකම් ඇති වෙනකොට පල්ලෙහාට යනවා. එයාගේ වචනය පව ඔක්කොම ටික නිකන් ඔතෑණි වෙලා යනවා. දිරලා යනවා. තමන් සත්‍යවාදී නම්, තමන් නෙවැරදි නම්, තමන් ගුණගරුක නම්, තමන් ඍජු, තමන්ට එයාට ඉන්න පුදුම ශක්තියක් තියෙනවනේ. එයාගේ අනවජ්‍ය සුඛය තියෙනවා. අනන සුඛය තියෙනවා. තමන් ණය නැහැ. ඒවත් සැපයක්, සුවයක්, අභිමානයක්. ඒ නිසා ඔබේ ආත්මේ පල්ලෙහාට බහැලා තියෙනවා නම් ඔබ ඇත්තටම මොනවා හරි පව් වැඩ කරලා තියෙනවා, වැරදි වැඩ කරලා තියෙනවා. ඒකයි මේ පල්ලෙහාට වැඩලා තියෙන මනස. ඔබ හරි හරි විදියට කටයුතු වෙනවා නම් එයාගේ හරිම ඍජු වෙනවා. හරි ගුරුවරු හරි ඍජුයි. එහෙම විය හැකිද, එහෙම එහෙම විය නොවිය යුතුද කියලාද ඔබ හිතන්නේ? කියන්න බලන්න. තව පොඩි කාලයක් තියෙන අපිට බුද්ධ පූජාව පවත්වන්න තියෙනවා. ඒසේ විය යුතුද නොවිය යුතුද? නොවිය යුතුයි කියලා හිතාගෙන හිටියන එක විය යුතුයි කියලා හදාගන්න. තේරුණාද? එහෙම නොවිය යුතුයි කියලා හිතාගෙන ඉඳන් නොවිය විය යුතුයි කියලා එහෙම හදාගන්න. ගුරුවරයා දඬුවම් කළ යුතුයි, දුරුවරයා පාලනය කළ යුතුයි. දැන් මේ ළමයින්ට තරවටු කරන්න හරි මේ ගහන්න ඕනට වැඩි එපයි කියලා සම්පූර්ණ කන්ට්‍රෝල් එකක් දාලා අයින් කරන එක වැරදි. වැරදි තැන්වලදී දඬුවම් කරන්න ඕන. අනවශ්‍ය ලෙස සහ ශාරීරික හානින් සිද්ධ වීම සඳහා සහ නිවැරදි ළමයිට දඬුවම් කිරීම වගේ දේවල් වළක්වන්න ඕන. හොඳ විමර්ශනයකින් වරද පිළිගන්න අරගෙන තමයි දඬුවම් කරන්න ඕන. නැත්නම් ළමයි හදන්න බැරි වෙනවා. අනාගතේදී පිස්සු වෙනවා. ගෙදරට පාලනයකුත් නැහැ. ගෙදර අම්මා තාත්තා ගහලත් නැහැ මේ වෙලකින්. මේ සමාජ ගුරුවරයෙක් ගහලත් නැහැ. මොන වගේ මිනිස්සෙක් වේද කියලා හිතන්න බෑ. ඒ නිසා එහෙම හික්ම වීම තියෙනවා. චූලපන්තකට ලැබුණේ දඬුවමක් නෙමෙයිද? එනවා එනවා, මෙයාට එනවා. මං කියන්න, ඉඳ ගන්නව, දා ගන්නව මේ වැල්ලේ දන ගන්නවා, මේ රෙදි ගෑල්ල ඔක පිරිසිදු වේවා කියලා අතුල්ලනවා. දවස් ගානක් හරි ඊට පහුව දවස් එකකන් හරි අතුල්ලනවා. මං එනකන් ඔක අතුල්ලනවා. දඬුවමක් නෙමෙයිද? දඬුවමක්. රත් වෙච්ච වැල්ලේ ඉර පායගෙන ඉන්නේ දෝවිලි ගොඩේ. එතකොට ඇත්තෝ හිතයි දැක්කනම් එයා බුදුයි කියන්නේ මේ වැරදිලා වෙන්නේ නැති නේ. අර පොඩි එකේ ළම අපරාධයක්. අර පොඩි එක දනගස්සලා වැල්ලේ බලන්න කිසි අනුකම්පාවක් නැයි ළමයාගේ ධනිස් දෙකට කොච්චර ඌව වෙනවා ඇද්ද? එහෙම ඌව කලේ නැත්තම් රහත් වෙන්නේ නැහැ. දවයත්තෝ දනගස්සන මං ඊට පහුවෙන්ද ගෙනල්ලා අර පිට්ටෙන්නේ පොලිමට දනගස්සලා රජෝ හරණන් ගියා. එක දවසින් නිවන් දකින්න මෙච්චර මේ උගුර කඩම් බණ කියන්නේ ඕනේ. මාන උද්දච්ච අවිද්‍යාව ඔක්කොම හලන අර ඉරව්වට පිච්චෙනකොට තේරෙද? ඒ වගේ බිම දන ගහගෙන ඉන්නකොට මොන විලිලැජ්ජාවද මේ පාරේ යන මිනිස්සු බලබල යනවා, මොනව හිතනවද? දැන් ඒ ඔක්කොම විමර්ශනයේ වෙලා එක දවසින් රහත් වෙනවා. ඒ සබ පහස පුටුවල වාඩි කරලා පෑන් දාලා AC දාලා මේගොල්ලෝ නිවන් දක්කන්න බෑ. එන එකට ලෑස්ති වෙන්න ඕන. එහෙනම් අපි උදෑසන ධර්මදේශනාව මෙතකින් අවසන් කරනවා. තෙරුවන් සරණයි. ඒකම අපි මතක් කරනවා අද සම්බුද්ධ පූජාවේ සහ ධර්මදේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ ඉල්පුර පුසලසක පොහෝ දවසේ පින්වත් දිස්නාමුදලගේ වෛද්‍යතුමිය. එතුමියගේ අරමුණු බවට පත්වන්නේ සද්ධර්මය අසන සෑම සියලු දෙනාටම සද්ධර්මය අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත්, ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේගේ ශාසනික කටයුතු ඉතාම දිරිමත්ව සිද්ධ කිරීමට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම සුජීවත්ව වාසය කරන චිත්‍රා ප්‍රේමවර්ධන පින්වත් ආදරණීය මෑණියන්ට සහ පවුලේ සෑම සිළු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සලසා ගැනීමට ධර්මයද තුන්වන්ගේ ආශිර්වාදයේ සියලු යහපත උදසාද සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවත්, ඒ වගේම අපාතරින් සමුගත් ආදරණීය එම වෛද්‍යතුමියගේ තම ස්වාම පුරුෂයා වන ජයවිලාලද සිල්වා පිනවත් මැත්තුමන්ගේ භවගමන සුගතිගාමි වේවා සැපවත් වේවා ප්‍රාර්ථනීය බොහෝ දේ නිවනින් සැනසේවා ඒ වගේම වංශ පරම්පරාගත සෑම සියලු දෙනාටම සසරින් සැපවත්ම ලැබේවා නිවනම සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව අද දවසේහි ධර්ම දේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කළ වෛද්‍ය දිස්නා මුදලිගේ මෙතනියගේ උතුම් සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ලෙස මිශ්‍ර සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාදු